මෙවර විචිත්‍ර කතාබහ සෝබාදහමේ සංගීතයට ගැන සුමිහිරි කුරුළු ගීතය. කුරුළු ගීතය කැසට් පටේ සහ සංගත තෙටියේ නිර්මාණකරු පරිසරවේදී දීපාල වරකාගොඩ මහතා සමග අද උදේ 8ට කලාලයට ඔබත් එක්වන්න. සුබදායි සතියන්තයක් ප්‍රාර්ථනා කරමින් අදත් හමුවන්නේ කලාලය මේ සෞන්දර්ය කතාබහේ. ඔබ කොතන හිටියත් ටිකක් මතක් කරලා බලන්න ඔබේ කුඩා කාලයට යන්න ඔබ කුඩා දරුවෙක් නම් ඉතින් කුඩා කාලේ අත්දැකීම් තවමත් විඳිනවා වෙන්න පුළුවන් වැඩිහිටියෙක් නම් අවුරුදු කිහිපයක් අපස්සර ගිහිල්ලා ජීවිතේ කුඩා කාලේ මතක් කරගන්න නැතම් වෙලාවට ඔබ ඒ කාලේ මේ කුරුල්ලන්ගේ පිහාඩු නැත්තම් කුරුළු පින්තූර නැත්තම් කුරුල්ලන් සහිත මුද්‍ර වගේ දේවල් එකතු කරා වෙන්න පුළුවන් එතනිනුත් එහාට ගිහිල්ලා මේ කුරුල්ලන්ට බොහොම ආදරය කරනවා නම් නැතම් වෙලාවට උන්ට යම් කිසි ආකාරي හිංසනයක් වුණත් මේ කුරුළු පැටවෙක් දෙන්නේ කූඩු කරගන්නත් ඔබ කල්පනා කරා වෙන්න පුළුවන් මීරා පොඩිත්ත් එක්ක ඔබ කතා බහ කළා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ සුන්දර අතීතයක් පිළිබඳව තවමත් ඔබ සිහින මවනවා වෙන්න පුළුවන් එහි ඒ අතීතයේ අත්දැකීම මේ වෙලාවෙ සිහිපත් කරනකොට හිතට මිහිරක් දැනෙනවා වෙන්න පුළුවන්. ඔබ අහන්නකෝ මෙන්න මේ හඬ මදක්. කුරුළු සංගමේ සමලේකම් දීපාල් වරකාගොඩ මහත්මයාණෙනි ඔබට ආයුබෝවන්.
ආයුබෝවන්.
ඔබ නිරන්තරයෙන්ම වනජීවී අධ්‍යයනය දෙන්නේ විශේෂයෙන්ම කුරුල්ලන්ගේ මේ සංගීතය ගීතය පිළිබඳව හසල දෙනුමක් ඇති පුද්ගලෙක් ඔබ නිර්මාණය කරලා තියෙනවා කුරුළු ගීතය නමින් කැසට් පටයක්. අප මෙයයි අද තේමාව නිමිත්ත කරගන්නේ කලාලේ කතාබහට වෙනදාට වඩා වෙනස් වූ ආකාරයේ සෞන්දර්ය කතාබහකට එළඹෙන්නේ. අපි වනජීවී අධ්‍යයනයේ සහ එහි ප්‍රතිඵල කොහොමද පොදු සමාජයට ලබා දෙන්නේ කියන කාරණේයි කතාබහ කරන්නේ. කියන්නේ අපි කුඩා කුලකයක් විදියට හඳුනා ගන්නවා මේ පරිසරයට ආදරය කරමින් පරිසරයේ ගවේෂණය කරන්නන් ඔවුන්ගේ අත්දැකීම් සහ ඔවුන් වනයේ තුලින් ලබා ගන්නා ප්‍රතිඵල මහා කුලකය වන පොදු සමාජයට ලබා දෙන්නේ කොහොමද කියන කාරණේ තමයි මේ මතවාදී විදිහට අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඊට යටින් ගලා යන බොහොම සරල කතාබහක් තියෙනවා මේ කුරුළු සංගීතය පිළිබඳවත්. ඒ ඇතැම් වෙලාවට සරල වුණාට කතාබහ තුළ අතිවිශාල විශයක් විදියට ඔබට දැනෙන්නත් පුළුවන්. අපි ඔබටත් ආරාධනා කරනවා මේ 2576 777න් කතා කරන දැන් මොනවද කතා කරන්න කියලා ඔබට හිතෙන්න පුළුවන් වෙනදාට නම් කලා ශිල්පියෙක් හෝ ශිල්පිනියක් පැමිණි අවස්ථාවක ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව ඔබ කතා බහ කරන්නේ. අපි ඔබට මේ අද අපි ස්වාගත් සම්පත්දායකයාගේ නිර්මාණ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන කුරුළු ගීතෙන් මේ කුරුල්ලන්ගේ ගීත රසක් අපි එකතු කරගෙන තිබෙනවා ඔබට අහන්නට දෙන්න මේ එයින් කොටසක් ඔබට ඇහෙන්නේ. මයිතනි අපි කතා බහ ආරම්භ කළොත් හොඳයි මේ කුරුළු ගීතයේ කැසට් පටයේ මෙහි අරමුණ අන්තර්ගතය සහ මේ නිෂ්පාදනයේ සිදුණු ආකාරය පිළිබඳව අපි දීපල් මහත්මයාගෙන් මුලින්ම දැනගන්න කැමතියි.
ඔව් මේ වසරේ සැප්තැම්බර් මාසයේ තමයි මේ අලුත් කැසට් පටය එළිදැක්වේ. මේක මගේ හතරවන කැසට් පටය කුරුළු ගීත සම්බන්ධව. මෙහි වෙනසක් තියෙනවා මම මුලින් ඉදිරිපත් කරපු කැසට් පට තුනම කුරුලන් අධ්‍යනී සහ වනජීවී අධ්‍යනී දෙන්නන් සඳහා සැකසුණු හඬ හඳුනා ගැනීමේ මාර්ගෝපදේශ විදිහට තමයි ඉදිරිපත් කෙරුණේ. නමුත් මේ කැසට් පටය කාරණා දෙකක් ඉලක්ක කරගෙන ඉදිරිපත් කරපු එකක්. එකක් අධ්‍යාපනය සඳහා මුලින් කිව්වාගේ අධ්‍යාපන සඳහා යොදා ගන්න පුළුවන්. ඊට අමතරව රසවින්දනය සඳහාත් යොදා ගන්න පුළුවන් විදිහට තමයි මේ කැසට් පටය නිර්මාණය කළේ. දැන් ඔබට මේ ඇහෙන පසුබිමෙන් ඇහෙන මේ වැසිවනාන්තරයක කුරුළු ගීත අපි වැසිවනාන්තරේ පිහුසුනොත් එහෙම කොවි ආකාරයෙන්ද අර්ථ හැම දිශාවකින්ම කුරුළු ගීත අහන්න ලැබෙනවා. ඒ වගේ ඛණ්ඩ ඇතුළත් කළා. ඊළඟට ඊට අමතරව තනි තනි කුරුල්ලන්ගේ නාද ඇතුළත් කළා නිර්මාණය කරපු කැසට් පටයක්. මේක කුරුළු ගීත ගොනු කරලා තියෙන්නේ ලංකාවේ දක්න ලැබෙන ප්‍රධාන පරිසර පද්ධති අරගනේ පරිසර පද්ධති අනුකූලව තමයි කුරුළු ගීත යොදලා තියෙන්නේ.
හොඳයි, මේ කුරුළු ගීත අහන්නට ඔබට වාසනාව තිබෙනවා. ඇතැම් වෙලාවට මානසික විවේකයක් බවට පත් වෙන්න පුළුවන් මේ ආකාරයේ හඬක් ඔබට අහන්න ලැබුණාම. ඔබ ඇතැම් වෙලාවට නගරබදව ජීවත් වෙනවා නම් කොන්ක්‍රීට් අතර ඔබේ ජීවිතය ගත වෙනවා වෙන්න පුළුවන්. අද මේ දෙපැයිදී වෙනසක් ඇති කරගන්න පුළුවන් ඔබේ මේ නිවස තුලට කුරුල්ලන් රැගෙන ඉන්න අපි සූදානම් නැත්තම් කාර්යාලේ ඉන්නවා නම් ඇසුර අසමින් කාර්යාලේ තුලට කුරුල්ලන් රැගෙන ඉන්න සූදානම් ඔබ මේ වෙලාවේ යාන වාහනය තුල ඉන්නවා නම් ඔබ යනේන අතරමඟට කුරුල්ලන්ගේ මේ මිහිරි නාදය රැගෙන ඉන්න අපි සූදානම් දීපාල් වල්කගොඩ මහත්මයා දරඳින්නේ මේ දෙපැය පුරා කලාලිය సౌందර්ය කතා බහ සමග අපි තේමා කරගන්නේ වනජීවි අධ්‍යයන සහ එහි ප්‍රතිඵල කොහොමද මේ අධ්‍යක්ීම පොදු සමාජයට ලබා දෙන්නේ කියන කාරණයයි රැඳෙන්න ඇසුර සමග උදේ 10 දක්වා කලාලියත් එක්ක එකතු වෙනවා ජනකතාවක් තියෙන එක්තරා ඍෂිවරයෙක් බණ භාවනා කරමින් සිරණ අතරතුරේදී වනගතව සිරණ අතරතුරේදී එක්තරා උණපඳුරක කුරුල්ලෙක් නාද කළා එක් දිනක්. ඉතින් මේ මිහිරට ඔහුගේ සවන්පත් ඇදී ගියා. මෙහෙම දින හතක් නාද කරපු මේ කුරුල්ලා ඊළඟ දවසේදී මියගොස් තිබෙන ආකාරය තමයි මේ ඍෂිවරයාට දකින්න ලැබුණේ. අටවෙනි දවසේදී මේ හඬ අහන්න ලැබුණේ නැහැ කියලා. එනිසාම ඔහු ඒ බටපඳුරෙන් බටයක් අරගෙන එය හිල් හතක් බවට පත් කරලා මේ බටනලාව නිෂ්පාදනය කරගත්තා. එතන තමයි සංගීතයේ උපත සිදුනේ කියලා ජනකතාවක කියවෙනවා. දැන් මේ ජනකතාවල සත්‍ය අසත්‍යතාව විමසීම නොවේ. මේ සංගීතයට ඇතැම් වෙලාවට කුරුළු ගීතයේ මේ හඬ උත්පාදනයෙන් යොදාගෙන තිබෙනවා වෙන්න පුළුවන්. අපි එතනින් ආරම්භ කරමු. දීපාල් වරකගොඩ මහත්මයා, කොහොමද ඔබගේ අධ්‍යයනය ඔබ නිරන්තරයෙන්ම කුරුළු ගීත සමග ජීවත් වෙන කෙනෙක් විදිහට ජීවිතේ මං හිතන්නේ මතක ඇති කාලේ වැඩි කාලයක් මේ වනගතව නැත්නම් මේ කුරුල්ලන්ගේ ගහන පිළිබඳව සෙවිල්ලෙන් හිටපු කෙනෙක් විදිහට කොහොමද කුරුළු ගීතය තුළ අපේ සංගීතයත් එක්ක යම් බැඳීමක් තියෙනවද නැත්නම් මිනිසාට සංගීතය නිෂ්පාදනය කරගන්නට මේ සබදාහමින් ලැබුණු දේවල් ඵල ප්‍රයෝජන වුණාද?
ඔව්, ශ්‍රී ලංකාවේ සංගීතය පිළිබඳව ගත්තොත් මම මතකයි ගීත කීපයකට මේ කුරුළු හඬ සුළු වශයෙන් යොදාගෙන තිබුණා. විශේෂයෙන්ම අර කොහොම කොහොම ගීතයට කොහගේ හඬ දාන තිබුණා. නමුත් ශ්‍රී ලංකාවේදී අපිට හමු වෙන්නේ නැහැ මේ කුරුළු සංගීතය අධ්‍යයනය කරමින් එයින් නිර්මාණය වුණු සංගීතය. නමුත් අපි බටහිර සංගීතය ගැන සැලකුවොත් නම් ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම මම සඳහන් කරන්න පුළුවන් මේ සුප්‍රසිද්ධ සංගීතඥයෝ කිප දෙනෙක් ඉන්නවා. බේතෝවන් 18 ශතවර්ෂයේ හිටපු සුප්‍රසිද්ධ සංගීතඥයෙක්. එයාගේ එයා යුරෝපීය කුරුල්ලන්ගේ ගීත එයාගේ ගීතනු නිර්මාණය සඳහා යොදාගෙන තියෙනවා. ඊළඟට අපිට වැඩිපුරම හම්බ වෙන බටහිර සංගීත සලකනකොට ප්‍රංශ ජාතික සංගීතඥයෙක් සිටියා මේ සත්වරශය දක්වාම, ඔලිව මෙසියොන් කියලා. මෙයා තමයි සංගීතයට වැඩිපුරම කුරුළු ගීත යොදාගෙන තියෙන්නේ. විශේෂයෙන්ම ඔහුගේ බොහොමයක් තනු නිර්මාණය කිරීම සඳහා, සංගීත සංයෝජනය කිරීම සඳහා කුරුළු ගීත ගොඩාක් යොදාගෙන තිනවා. එහෙදි විශේෂත්වයක් තියෙනවා, ඔහු මේ කුරුළු ගීතයේ ස්වර රටාව ඒ තනුව හුඟක් ගැඹුරට හදාරලා තමයි ඒක නිරූපණය වෙන විදිහට ඔහුගේ සංගීත කණ්ඩ ඉදිරිපත් කළා තියෙනවා. දැන් අද වෙනකොට මේ කුරුළු සංගීතය පිළිබඳව හදාරන පක්ෂ විද්‍යාඥයින් මේ පිළිබඳව දැඩි විදිහට හදාරනවා. මේ මොකද මේ කුරුල්ලන්ගේ ගීත ගායනයේ දක්ෂ කුරුල්ලන්ගේ ස්වර හැසිරීම ඉතාමත්ම සුවිශේෂයි. ඒ මෙසියොන් කියන සංගීතඥයා ප්‍රකාශ කරලා තියෙනවා එයාගේ ලිපියක්, එයා කියපු දේශනයක ආඩංගු ලිපියක් මගින් මේ ඉතාලියේ බිහි වුණු අතිවිශිෂ්ටම සංගීතඥයෝ කුරුල්ලන් කියලා. ඉතින් ඒ නිසා මේ කුරුළු සංගීතය ඇත්තටම පක්ෂ විද්‍යාව තුළ තියෙන තවත් විද්‍යාවක්. කුරුළු ගීත විද්‍යාව කියලා මේ ගොඩාක් දියුණු තත්ත්වයට අද ගෙනල්ලා තියෙනවා. විද්‍යාඥයෝ සෑහෙන ප්‍රමාණයක් මේ පිළිබඳව හදාරනවා, විශ්ලේෂණය කරනවා. අද වෙනකොට මේ කුරුළු සංගීතය ඒ ස්වර රටා නිර්මාණය කොයි ආකාරයෙන් මිනිසුන්ගේ මානසික තත්ත්වයට බලපාන හැකියාව තියෙනවද, ඒ කොහොමද කරගන්න පුළුවන් කියන එක පිළිබඳ පර්යේෂණ සිදු කරනවා, විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ. එතකොට අපි මෑත කාලයට එනකොට අපිට හම්බෙන සමහර සංගීත කණ්ඩායම්, බටහිර සංගීත කණ්ඩායම්, සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් වන බීටල්ස් සංගීත කණ්ඩායමේ එක ගීතයක් තියෙනවා, යුරෝපීය කළු කුරුල්ලව යොදාගෙන පෝල් මකාට්නි ගායනා කරන ගීතයක් කුරුල්ලකඳත් එක්ක. ඒ වගේ බටහිර සංගීතලෙකුත් අපිට සොයාගන්න පුළුවන් ගොඩාක් අවස්ථා තියෙනවා මේ කුරුළු ගීතය යොදාගත් අවස්ථා. ඉන්දියානු සංගීතය ඇත්තටම මට හරියටම කියන්න දන්නේ නැහැ. සමහරවිට අපේ ශ්‍රී ලාංකික සංගීතඥයින් පිළිබඳව දැනීමක් ඇති. මොකද රාගධාරී සංගීතය මේ ස්වභාවධර්මයත් එක්ක හුඟක් සමීපව තියෙනක්. සමහර විට මේ ස්වභාවධර්මයේ තියෙන මේ කුරුළු ගීත යොදාගෙන ඇති. අද වෙනකොට මේ අධ්‍යයනය කරන පර්යේෂකින් විද්‍යාඥයින් මේ කුරුළු ගීතය හඳුන්වන්නේ ස්වභාවධර්මයේ සංගීතය විදිහට. ඒ ස්වභාවධර්මයේ සංගීතය අද හුඟක් ඉදිරියට ගෙන එන්න ගොඩක් වෑයම් කරනවා මේ විද්‍යාඥයින්.
දැන් අපි නැටුමේ තියෙනවා මේ විවිධාකාරයෙන් මේක යොදාගත් අවස්ථාව, විශේෂම පක්ෂීන්ගේ ගමන සහ ඔවුන්ගේ රිද්මය පිළිබඳව. අපේ සංගීතයේ මේ දේවල් හඳුනා ගන්න පුළුවන්. විශේෂම අපේ සංගීතය පමණක් නෙවෙයි, බටහිර සංගීතය තුළ පවා ඒ දැක ගැනීම අපිට කරන්න පුළුවන් කියන කාරණේ මතුවෙන්නේ. දැන් මේ විදිහට කතා බහ කරද්දී ඔබගේ අධ්‍යයනයන් පිළිබඳවත් යම් කිසි ආකාරයේ සරහනක් කළොත් හොඳයි. අපිට මතකයි ඔබ බස් එක් හොයාගත්ත, නාමකරණයක් කළා. දැන් මේ ආකාරයට කොහොමද මේ කුරුල්ලන් සමග ජීවත් වෙන්න හුරු පුරුදු වුණේ කියලා ඔබගේ කුඩා කාලයෙන් නැත්නම් තරුණ කාලයෙන් ආරම්භ කළොත් එහෙම මේ අධ්‍යයනය කොච්චර කාල වකවානුවක මොනතරම් බපසරියක පැතිරී ඉතිරී ගියාද?
ඔව්, මම ලංකාවේ කුරුල්ලන් පිළිබඳ අධ්‍යයනය කරන්න ආරම්භ කළේ 1975 දිපමණ. නමුත් පසු කාලයක් යනකොට කුරුළු අධ්‍යයනයේ අපි ප්‍රධාන අංගයක් තමයි කුරුල්ලු අපි අධ්‍යයනය කරන කුරුළු විශේෂය හඳුනා ගැනීම. ඒ කියන්නේ මොන නමකින් හඳුන්වන කුරුළු වර්ගයක්ද කියන එක හඳුනා ගැනීම. ඒකෙන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් කුරුල්ලගේ ශරීරයේ හැඩරුව වර්ණ අණුව හඳුනා ගැනීම. අනිත් එක තමයි හඬෙන්. දැන් මේක තමයි බැරහැරුම් කාර්ය. මොකද අපි වනාන්තරයට පිවිසුනොත් වනාන්තරයට පිවිසිච්ච අයට මතක නැගෙනවා ඇති, සමහරවිට කුරුළු හඬවල් ගොඩාක් ඇහෙනවා අපි දකින්නට වඩා. ඉතින් මේ හඬ පිළිබඳ අවබෝධයක් තියෙනවනම් අපිට නිරීක්ෂණය කරන්න ගිහිල්ලා බලන්න අවශ්‍යතාවයක් නැහැ. හඬ ඇසූ පමණින් කියන්න පුළුවන් මේ අහවල් කුරුළු වර්ග මේ වනාන්තරය තුළ ජීවත් වෙනවා කියන එක. ඉතින් මේක ගොඩක් මේ අපි සංරක්ෂණය සඳහා පරිසර පද්ධතියක් අධ්‍යයනය කරනකොට ඉතා වැදගත් වෙනවා. ඒ මේ තියෙන කුරුළු විවිධත්වය, කුරුළු වර්ග විවිධත්වය පිළිබඳ අධ්‍යයනය කරන්න. ඉතින් ඒ නිසා මං අධ්‍යයනය කරන කාලේදී මට ගැටලුවක් මතු වුණා. මොකද මේක මතක තබා ගැනීම, වනාන්තරයට ගියාම ඒක අධ්‍යයනය කරන, නමුත් නිවසට පැමිණියාම ඒ මතකේ ටික ටික ගිලිහි යනවා. ඒකට උපක්‍රමයක් විදිහට තමයි මම 1989 කාලයේදී මේ පටිගත කිරීම ආරම්භ කළේ. උපක්‍රමයක් විදිහට ඒ පටිගත කරපු දේවල් අවශ්‍ය දත්ත ඒවලෙම සටහන් කරගෙන, එහෙම නැත්නම් පටිගත කරගෙන කුරුළු හඬත් සමග නිවසේදී නිතරම මේවට සමන් දීමෙන් මතකය තබා ගැනීමට උත්සාහ කළා. ඉතින් ඒ ක්‍රමය ගොඩක් සාර්ථක වුණා. ඊට පස්සේ මම වැඩිපුර කුරුළු සංගීත, මේ කුරුළු නාද හඬ පිළිබඳ අධ්‍යයනයට යොමු වුණා. ඒ අනුව තමයි 1995 වර්ෂයේදී ඒ වෙනකොට මම සෑහෙන දැනීමක් ලබා ගත්තේ කුරුළු හඬ පිළිබඳ ලංකාවේ. මම ගොඩක් යොමු වෙලා හිට නිසාචර පක්ෂීන්, රාත්‍රියේ හැසිරෙන පක්ෂීන් අඩුවෙන් තමයි අධ්‍යයනය කරලා තිබුණේ පිළිබඳ අධ්‍යයනයට. එහිදී තමයි මට මේ හඳුනාගත නොහැකි හඬක් අහන්නට ලැබිලා ඒ පිළිබඳ ඔස්සේ කරපු පර්යේෂණ අනුව තමයි 2001 මේ පඬුවන් බස්සා අලුතෙන් විද්‍යාලවට හඳුනා දෙන්න හැකියාව ලැබුණේ. මේ අලුත් බස් සංවිශේෂයක් ලංකාවේ ඊට ඉස්සෙල්ලා හඳුනාගෙන තිබුණේ නැහැ. එහෙම බස් සංවිශේෂයක් සලෝකේම ඇතම සම්පූර්ණ පක්ෂ විද්‍යාවට අලුත් විශේෂයක් ලංකාවේ වැසි වනාන්තරවල ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ සොයාගත්තට පස්සේ තමයි පඬුවන් බස්සගෙන් නම යදුවේ.
මම හිතන්නේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී දැක බලා ගන්න පුළුවන්.
නෑ,
එහෙමත් බෑ.
ඇත්තටම මේ සිංහරාජය සහ විශාල වැසි වනාන්තර පමණ ජීවත් වෙන්නේ දුර්ලභයි. එළියට ගෙනල්ලා ඒ වගේ සත්වෝද්‍යාන තත්ත්වයක් මත තියාගන්න හැකියාවක් නැහැ. බොහොම පරිසරය ගොඩක් සංවේදී බව අපිට පේනවා කරන පර්යේෂණ වලින්. ඉතින් දැනට ජීවි දර්ශකයක් කොහෙවත් තියාගන්න හැකියාවක් නැහැ. හොඳම දේ තමයි ඒ සංරක්ෂණය සඳහා ඉන්න පරිසරය තුළම සංරක්ෂණය කිරීම. සෙරන්ඩිප්ස් කොප්සෝල් කියන ඉංග්‍රීසි නමය දුවයි වගේම ලංකාවේ පරිසරයට සංරක්ෂණය සුවිශේෂී දායකත්වයක් දක්වපු ශ්‍රී ලාංකිකයෙක් නොවුනත් ශ්‍රී ලාංකිකයෙක් විදිය තමන් සැලකූ ස්විස් ජාතික තිලෝ ඩබ්ලිව් හොෆ්මන් මහත්මයාවට කරන ගෞරවයක් විදිහට ඕටුස් තිලෝහොෆ්මානි කියන ජීවවිද්‍යාත්මක නාමය මේ බස්සට යෙදුවා.
ඊ පෙරද මං හිතන්නේ ඔහුට සම්මානයකුත් හිමි වුණා.
ඔව්, ඒ ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණ කිරීම විශ්වවිශේෂ සේවය වෙනුවෙන් ඇතනම සිංහරාජය කපන අවස්ථාවේදී විශාල පරිශ්‍රමයක් දැරලා බේරාගත්තේ එතුමා. ඒ වෙනුවෙන් සහ වෙනත් ලංකාවේ පරිසර සුද කරපු සේවා වෙනුවෙන් ශ්‍රී ලංකා රත්න සම්මානය ජනාධිපතිතුමී විසින් හිටපු ජනාධිපතිතුමී විසින් පිරිනැමුවා.
දැන් මේ ගැන හොයා බලනකොට විශේෂයෙන්ම අපාතරින් වියවු ලක්ෂ්මන් කදිරගමර මහත්මයා මේ ඔහුට මේ සම්මානය ලබා දීම සඳහා සැහෙන වෙහෙස මහන්සි වුණා කියලා තොරතුරු දැනගන්න ලැබුණා.
ඔව් ඔව්.
අවුරුදු 82ක් විතර කෙනෙක්.
ඔව් අවුරුදු 82ක් වයසයි, තාම ජීවත් වෙනවා. දැන්ට වැඩිපුර කාලය ගත ගන්න ස්විට්සර්ලන්තයේ. නමුත් අවුරුද්දට වතාවක් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. මේ මාසේ නැවතත් පැමිණීමට නියමිතයි.
හොඳයි, වෙලා උදේ 8 විනාඩි 42යි. බොහොම මියුරු කුරුළු ගීතයකුත් අහන්න තියෙනවා. ඊට කලින් දැනගන්න කැමති, දැන් අපි පුංචි කාලේ පෙත්ත පුත් එක්ක කතා කරානේ. සමහර වෙලාවට මේ ගෙදර ඉන්න අතරතුරේ සද්දයක් ඇහුනොත් කුරුල්ලෙක් ගිහම කුඩා දරුවන් උරුහම් බාලා මේ කුරුල්ලත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට කොහෙක් එහෙම බක්මහේදී සද්ද කරනකොට කොහෝ කොහෝ කියලා මේ කුඩා දරුවනොත් සද්දයක් දාලා ඒකට ප්‍රතිචාරයක් ලැබුණොත් එහෙම කුඩා දරුවන් හිතන්නේ මේ Taman නැගූ හඬට කොහාගෙන් නැත්තම් එහෙම ප්‍රතිචාරයක් ලැබුණා කියලා. මේක ඇත්තක්ද? ඒ කියන්නේ මිනිස්සුන්ට පුළුවන් ද සංනිවේදනය කරන්න කුරුල්ලන් එක?
පුළුවන්. නමුත් මෙහිදී වැදගත් වෙනවා ඒ කුරුල්ලයි අවස්ථානුකූලව නගන නාදය කුමක් සඳහා යොදා ගන්නවද කියන එක. දැන් එවැනි අත්දැකීමක් පළපුරුද්දස දැනීමක් තියෙනවා නම් එක්තරා ප්‍රමාණයකට ඔවුන් සමග සංවේදනය කරන්න හැකියාව තියෙනවා. දැන් කොහාගේ නාදය ඇතරම මේ හුඟක් වෙලාවට ඒ නියම සොරයෙන් හන නැගුවොත් ප්‍රතිරාවය නිකුත් වෙන. එහෙම නැත්නම් කොහොයි නාද කිරීම ආරම්භ කරාම එක දිගටම ඒ ගීතය ගයාගෙන යනවා. ඒක අපි පසුව මං හිතන්නේ අපි බලාපොරොත්තු වෙනවා විස්තර කරන්න මේ කුරුලන්ගේ ගීතේ මොකටද ඒ අයට ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. එතකොට තේරුම් යාවි මේ මොකක්ද, මේ කෙනෙක් හඬ නැගුවොත් ඒ හඬට ප්‍රතිචාරය දෙනවද, එහෙම නැත්නම් ඒ ඔහුගේ කුරුලගේ කාර්ය දිගටම කෙරීගෙන යන විදිහක් දෙමින් දක්න ලැබෙන්නේ කියලා.
දෙපල් මහත්මයා, මේ කුරුල්ලා කවුද, මේ මොකද්ද නගන හඬ?
ඔව්, මේ ඉන්නේ ලය අලු හඹ කුරුල්ලා කියන කුඩා කුරුල්ලෙක්. විශේෂයෙන්ම ලංකාවේ ලඳු කැලෑ සහ තෘණ භූමි ආශ්‍රිතව දක්න ලැබෙන කුඩා කුරුල්ලෙක්. හරියට ගපේ ගෙවත් ඉන්න බට්ටිච්චාගේ හැඩරුවට සමානයි. අපි ජීවවිද්‍යාත්මක සැලකුවොත් බට්ටිච්චාට ළඟින්ම නැකම් කියන කුරුල්ලෙක්. අලු පාටයි, ඒ වගේම පපුවේ හරහට අලු පාට ඉරක් තියෙනවා. මේ දැන් මේ ගීත වර්ග දෙකක් මෙතෙන්ද අපිට දක්න ලැබෙනවා. මේ ගීතය දැන් අපි මූලික සැලකුවොත් මේ කුරුල්ලන්ගේ ගීතය ප්‍රධාන කාරණා තුනක් සඳහා කුරුල්ලෝ යොදා ගන්නවා. එකක් තමයි පිරිමි කුරුල්ල කිරිලියෙක්ව කැඳවීමට, ඒ තනිකඩනං කිරිලියෙක්ව කැඳවීම සඳහා මේ ගීතය යොදා ගන්නවා. ඊළඟට කූඩු සාදල බිත්තර දාන කාලයට තම එම ජෝඩුවට වෙන් වූ ප්‍රදේශයක් වෙන් කරගන්නට මේ කුරුළු ගීතය යොදා ගන්නවා. ඊළඟට තමා වෙන් කරගත් ප්‍රදේශයට තම වර්ගයේම වෙනත් කුරුල්ලෙක් ඇතුළු වෙන්න උත්සාහ ගන්නව නම් එය වළක්වන්න.
අයිබෝවන්, ඇත්තම මේ කුරුළු සංගීතය පිළිබඳව කතා කරනකොට මේක ඉතාම වැදගත් දෙයක්. මොකද කොහොමද මේක අපේ ජීවිතයට බද්ධ වෙන්නේ සහ මේක අපේ ජීවිතයට කොහොමද මේක අදාළ වෙන්නේ කියලා බැලුවොත් එහෙම, අද වර්තමාන සමාජය දිහා බැලුවත් එහෙම ගොඩාක් ආතතියින් වලට, එමන් නැත්තම් මානසික පීඩනයන් වලට බොහෝ දෙනා බොහෝ වෙලාවට ගොදුරු වෙලා තියෙනවා. දැන් ඒක ඉතාම පැහැදිලි ඔවුන්ගේ මූණ දිහා බැලුවොත් හිනාවක් නැහැ, ඔරෝගෙන ඉන්නේ. මෙහෙම මූණ දිහා බැලුවම කියන මොකක් හරි පීඩනයක් තියෙනවායි කියලා. එතකොට මේ තියෙන මානසික පීඩනය ඔවුන්ගේ පෞද්ගලික ජීවිත වෙන්න පුළුවන්, වෘත්තීය ජීවිතය වෙන්න පුළුවන්, මොකද තමයි ව්‍යාපාරික ජීවිතය, සමාජ ජීවිතය වෙන්න පුළුවන්, මේවට අනිවාර්යෙන්ම බලපානවා. මේ බලපෑමත් එක්කලා සිදුවන දෙයක් තමයි බොහෝ වෙලාවට මේ ආතතිය ඍණාත්මක ආකාරයකින් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔවුන්ට ඔවුන්ගේ ජීවිත පිළිබඳව ඒක යම් කිසි ආකාරයක සංවර්ධනයට හානිකර ආකාරයට බලපාන්න පුළුවන්. එනම් වඩාත්ම දේ තමයි කොහොමද මේ ආතතියෙන් මිදෙන්න පුළුවන් වෙන මාර්ග. ඒකට මේ ආතතියෙන් මිදෙන්න පුළුවන් වෙන විවිධ වූ මාර්ග තියෙනවා. ඒ තියෙන මාර්ග අතර එකක් තමයි බොහෝ වෙලාවට මේ රිලැක්ස් වෙන එක. කොහොමද රිලැක්ස් වෙන්නේ කියන දේ පිළිබඳව කතා කරනකොට ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් හොඳ දෙයක් තමයි මේ කුරුළු සංගීතය පිළිබඳව. එතකොට දැන් අපිට පුළුවන් නම් ඇත්තම වනාන්තරයකට ගිහිල්ලා ඒ කුරුළු හඬට සවන් දෙන්න වඩාත් හොඳයි. නමුත් ඒක අපිට හැමෝටම කරන්න බෑනේ. නමුත් මේ වගේ හඬ පටියකට, ගැසට් පටියකට අපි අරගෙන තියෙනවා නම් අපිට පුළුවන් ඒ ආතතිය පීඩන අවස්ථක උදේක වෙන්න පුළුවන්, රාත්‍රී කාලයක වෙන්න පුළුවන්, අර හඬ ගැසට් පටිය දාලා ඒකට සවන් දෙන්න. ඒ සවන් දීම තුළින් අනිවාර්යෙන්ම යම් කිසි ආකාරයක මානසික සහනයක්, මානසික සැහැල්ලුවක් ඌට ලබා ගන්න පුළුවන්. ඒ ලබා දීම අනිවාර්යයෙන්ම මේ රටේ සංවර්ධනයේට, පුද්ගලයාගේ සංවර්ධනයේට ඉවහල් වෙනවා. නිසා ඔබතුමා කරලා තියෙන කාර්යභාරය ඉතාම හොඳයි. නිසා මේ කැසට් පටය ජනතාවට ලබා ගන්න පුළුවන් මාර්ගයක් යොමු කරනවා නම් මං හිතන්නේ වඩා හොඳයි. බොහොම ස්තුතියි
මේ සංවාදයට එකතු වුණාට. දැන් විශේෂයෙන්ම මේ වනජීවී අධ්‍යයනය සහ ඒවායේ ප්‍රතිඵල මිනිස්සු දැන කියා ගන්න කැමතියි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ ඩිස්කවරි නාලිකාව බොහෝ වෙලාවට කුඩා දරුවන් අතර තරුණ පරපුර අතර ජනප්‍රිය වීමට එක් හේතුවක් බවට පත් වුණේ මේ වන ජීවිතය නැත්තම් සතුන්ගේ ජීවිතය පිළිබඳව ඉදිරිපත් කරන වැඩසටහන් නිසා කියලා යම් යම් සමීක්ෂණ වාර්තා පෙන්වදිනවා. මේ තත්ත්වය කොහොමද ඔබ විග්‍රහ කරන්නේ චාමි මාෂාන්ගේ අදහසත් එක්කම?
ඔව්, මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා මේ මහත්මයාගේ ඉදිරිපත් කරපු අදහසට. ඇතෙම මේ බොහොම සුමිහිරි ගීත කණ්ඩ ගායනා කරන කුරුළු ලංකාවේ ඉන්නවා. දැන් මේවා සහ වෙනත් ස්වාභාවික හඬ උපයෝග කරගෙන මේ මානසික ආතතිය හීල් කරන්නට බොහොම පහසුවෙන් මේ හඬ යොදා ගන්නට පුළුවන්. මගේ අත්දැකීම අනුව ඇත්තටම මේ විශේෂයෙන්ම තරුණ පරපුර දිහා බලනකොට අද විශාල වශයෙන් වනජීවීන් අධ්‍යයනය සඳහා යොමුණු පිරිස් ගොඩක් ඉන්නවා. ඒ අය සහ අනෙක් තරුණ පිරිස අතර බලනකොට මේ සියලු දෙනාම පැහැදිලිව කියන්නට පුළුවන් සුමකට යොමු වෙච්ච කට්ටියක් කියලා. මොකද එයින් ලබන අත්දැකීම, ඔවුන් විඳින රසවින්දනය තුළින් ඔවුන් යහමගට යොමුවීමක් මිසක් වෙනත් පැතිවලට යොමුවීමක් දක්නට නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම විනෝදාංශයක් ලෙස කුරුළන් අධ්‍යයනය හෝ වනජීවීන් අධ්‍යයනය මිනිසාගේ පැවැත්ම සුභසිද්ධිය සඳහා සෑහෙන උපයෝගී වෙනවා.
ඇතැම් රටවල් වල මේ වගේ අධ්‍යයනය වල යෙදෙන්නන් පිළිබඳව නිරන්තරයෙන්ම සමාජය හොයන්න පටන් ගන්නවා. ඔවුන්ගේ අත්දැකීම තමන්ට ලබා ගන්න උත්සාහ කරන විශේෂම බටහිර රටවල්. අපේ රටේ තත්ත්වය කොහොමද? දැන් ඔබ වගේ ගවේෂකයන් සොයා ගන්නා දේවල් ජනතාව අතරට පත්වන්නේ බොහොම අඩුවෙන්, නැත්නම් අහම්බෙන් කියලා අපිට හිතුනොත් එහෙම මොකක්ද ඒකට දෙන පිළිතුර?
ඔව්, ඒක එක්තරා විදිහකට සත්‍යයක්. විශේෂයෙන්ම මම මේ දක්වා ඉලි දක්වපු යම් යම් දේවල් පුවත්මත් මගින් නිරන්තරයෙන් ප්‍රචාරයක් ලබා දුන්නා, මහජනතාව වෙත ගෙන ගියා. ඒ ගැන ඒ සියලු පුවත්පත් කලාවෙදින්ට මම ස්තුතිවන්ත වෙනවා. 1997 තමයි මුල්ම කැසට් පටය මම නිකුත් කළේ. හැබැයි ඒක රසවින්දින සඳහා නෙමෙයි, අධ්‍යාපන සඳහා. ඒ වුණත් බොහොමයක් ලංකාවේ පුවත්පත් ඒ වෙලාවෙ ඉදිරිපත් වෙලා ඒක අරගෙන ගියා. ඒ කැසට් පට තුන ඒ විදිහට ගියාට පස්සේ තමයි මට ප්‍රතිචාර ලැබෙන්න ගත්තේ. ඒ කැසට් පට මෙලදී අරගෙන ඒක අහපු සාමාන්‍ය ජනතාව අපිට මීට වඩා අධ්‍යාපනයට වඩා රසවින්දනය සඳහා දෙයක් ඉදිරිපත් කරන්නට කියලා. ඒ අනුව තමයි මම 2003 සංගීත තැටියක් නිර්මාණය කළා. කුරුළු හඬ 99ක් ඇතුළත් කළා. ඒක දෙවිදිහටම ප්‍රයෝජනට ගන්න පුළුවන්, මේ රසවින්දනය සඳහා සහ අධ්‍යාපන සඳහා. ඊට පස්සේ තමයි මේ අලුත් නිර්මාණය ඉදිරිපත් කළේ. මුල් 2003 සංයුක්ත තැටියේ කුරුළු හඬ 99 තනිතනි කුරුළුන් වශයෙන් ඉදිරිපත් කළේ. දැන් මේකේ තනිතනි කුරුළුන් සහ කුරුළු කාණ්ඩ වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ වෙන්නේ දැන් මෙවැනි දෙයක් සමාජයට ගෙන යනකොට සෑහෙන යම අපහසුතා තියෙනවා. මොකද මූලිකව අපිම මේවා බැනපැන යොදවලා ඉදිරිපත් කරන්නට ඕනේ. ඊළඟට උඟක් වෙලාවට වෙළඳ දැන්වීම් භාවිතා කරන්නේ නැහැ. මොකද මිල අධික නිසා මේ එකක් නිර්මාණය කරන්නත් සෑහෙන මුදලක් යනවා. මේ මූලික නිර්මාණ කටයුතු නෙමෙයි, ප්‍රධාන වශයෙන්ම වනාන්තරයට ගිහිල්ලා මේ පටිගත කිරීම සඳහා සෑහෙන කාලයක් මිල මුදලක් වැය වෙනවා. මොකද එක කුරුල්ලෙක්ගේ හඬක් මේ කැසට් පටයෝ මං නිර්මාණ සංගීත රැටියේදී එක හඬක් ඒ පළකන තත්වයේ හඬක් සොයාගන්න සමහරට සෑහෙන කාලයක් මහන්සි වෙන්න වෙනවා. එක හඬක් පටිගත කරාම ඒක ගෙනල්ලා ශබ්දාගාරය හැව්වහම තේරෙනවා මේක පාවිච්චි කරන්න බෑ කියලා. නැවතත් ඒ කුරුල්ලගේම හඬක් ගන්න කියන්නේ ඒ වර්ගයේ වෙනත් කුරුල්ල. ඒ නිසා මේට යෙදෙන මුදල ගොඩාක් ඉහළයි. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙන නිසා අපිට නිරන්තරයෙන්ම මේවා මහජනතාවට ඉදිරිපත් කිරීමේ හැකියාව ටිකක් අපහසුයි.
උදේ 8 විනාඩි 57 වෙලාව මේ වෙලාවේ අපි ඩග්ලස් රණසිංහ මහත්මයාව සම්බන්ධ කරගන්න කැමති. නිරන්තරයෙන්ම මේ වනජීවීන් පිළිබඳව ලේඛන කටයුතු වල නිරත වෙමින් ජනතාවට තොරතුරු ලබා දෙන්නට උත්සාහ කරන ප්‍රවීණියාව අයිබෝන් රණසිංහ මහත්මයා.
අයිබෝන් අයිබෝන්.
දැන් ඔබ දන්න කියන කෙනෙක් මං හිතන්නේ අපි මැදිරියේ ඉන්නේ දීපාල් වරකාගොඩ මහත්මයා. එහෙමයි නේද?
ඔව් දීපාල් මගේ හොඳ මිත්‍රයෙක් ඇත්තටම.
දැන් අපි අද කතා බහ කරන්නේ දැන් මේ වනයට ආදරය කරන්න නැත්නම් වනජීවීන්ට ආදරය කරන්නන් සොයා ගන්නා දේවල් නැත්නම් උන් ලබා ගන්න අත්දැකීම මේ පොදු සමාජයට දෙන්නේ කොහොමද? පොදු සමාජයේ අත්දැකීමක් බවට පත් කරන්නේ කොහොමද කියලා. ඔබ කොහොමද ඔබගේ ග්‍රන්ථකරණය හරහා මේ කටයුත්ත නියලී සිටින ආකාරය පිළිබඳව නැත්තම් ලංකාව තුළ යම් අඩලුහුඩුකම් තියෙනවා නම් මේ වනජීවී අධ්‍යයනවල ප්‍රතිඵල පොදු සමාජයට නොලැබී යාමට මේ පිළිබඳව කතා බහ කරන්නයි ඔබට ආරාධනා කරන්නේ.
ඔව් ඇත්තටම මේ අපේ හොයාගත්ත ගවේෂණාත්මක කරුණු මහජනතාවට යන්න ඕන. ඉතින් ඇත්තටම මම 1976 ලිව්වා අශ්‍රීමත් කුරුලෝකය කියලා පළවෙනි සිංහල ලිව්ව පළවෙනි කුරුළු පොත. ඊට පස්සේ මම හිතන්නේ ඊට පස්සේ ලොකු උනන්දුවක් ඇති වුණා කුරුල්ලන් පිළිබඳ අධ්‍යයනයට. ඊට පස්සේ පොත් 12ක් විතර මම ලියලා තියෙනවා හුඟක් ඒවා කුරුල්ලෝ ගැන. ඒවා හොඳින් විකිණෙනවා. ඒ කියන්නේ මහජනයා අතරේ මේ විෂය පිළිබඳ දැනුමකට ආසාවක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපේ මාධ්‍යත් මේකට අපිට අනුබල දෙන්න ඕන. ඊට පස්සේ තමයි මේක මහජනය අතර පැතිරෙන්නේ.
හොඳයි, දැන් මේ කුඩා කාලයේදී අපි කවුරුත් උනන්දුයි මේ පොත්පත් කියවන්නට නැත්නම් රූප එකතු කරන්නට, කුරුළු පිහාටු එකතු කරන්නට, කුරුල්ලන් ඉන්න මුද්දර එකතු කරන්නට. තරුණ කාලේ වෙනකොට නැත්නම් වියපත් වන විට මේක අපේ ජීවිතේ නෑත්වීම සාමාන්‍ය මිනිස් ජීවිතේ ස්වභාවික තත්වයක් විදිහට ඔබ හිතන්නේ නැත්නම් අපේ රට තුළ ඇති වෙලා තියෙන සමාජමය ප්‍රශ්නවලට හිත යොමු කරන්නට සිද්ධ වීම නිසා නැත්නම් ජීවිත අරගලයට වැඩිපුර අවධානය යොමු කරන්න සිද්ධ වෙන නිසා සිද්ධ වෙන දෙයක්ද? බටහිර ලෝකයේ සමහරලාට අපි රූපවාහිනී වැඩසටහන් වලින් දකිනවා මේ වැඩිහිටියන් පවා කුරුල්ලන් එක්ක බොහොම යහළු යෙහෙළි විදිහට ගනුදෙනු කරන ආකාරය.
ඔව්, නමුත් පොඩි වෙනසක් තියෙනවා. අනිත් ඒවා වගේ නෙමෙයි මේ කුරුල්ලෝ නැරඹීම පටන් ගත්තොත් කුඩා කාලේ ඉඳන්ම මහලු විය පසු වෙලා මරණසන්නේ දක්වා ඒකට හරි ආසාවක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒකට ජාති ભેදයක් රටවල් අතර මේ ભેදයක් නෑ. අපේ රටේ මේ පොඩි කාලේ ඉඳන්ම කුරුල්ලෝ හදාරපු ඒගොල්ලෝ ඉතා වයස්ගත වෙලා තාමත් කුරුල්ලෝ ගැන දැඩි උනන්දුවක් දක්වනවා. ඒ කියන්නේ මට කියන්න පුළුවන් සහතික කළා.
හොඳයි, බොහොම ස්තුතියි මේ වෙලාවේ අපේ සංවාදයට සහභාගී වුණාට ප්‍රවීණ ලේඛක ඩග්ලස් රණසිංහ මහත්මයාට. අපි මේ ඔබගේ කුරුළු ගීතයේ කැසට් පටයෙන් උපුටනයක් ඉදිරිපත් කරන්නයි සූදානම් වෙන්නේ. මං හිතන්නේ තෙත් බිමක කුරුළු නාදය තමයි මේ ඉදිරිපත් වෙන්නේ. අපි අහමු බලන්න. ගීතේ මේ හඬ පිළිබඳව පැහැදිලි කිරීමක් අපි දැනගන්න කැමතියි.
මේදී අපිට අසන්න ලැබුණේ තෙත් බිමක් නැත්නම් වගුරු බිමක ඉන්න ජලජ පක්ෂීන්ගේ හඬවල්. මෙතන හඬවල් ගණනාවක් තියෙනවා. සාමාන්‍යයෙන් කුරුල්ලන් බහුලව සිටින තෙත් බිමකට අපි පිවිසුනොත්, වගුරු බිම් ඔබකට පිවිසුනොත් මෙවැනි හඬ කොටස් තමයි අපිට අහන්න ලැබෙන්නේ. මේදී විශේෂයෙන්ම අපිට සඳහන් කරන්න පුළුවන් බලල් සේරගේ හඬ, ඊළඟට තඹසේරෝ වගේ හඬ වගේ හඬවල් ගණනාවක් මෙහිදී අපිට අහන්න ලැබෙනවා.
දැන් මෙතන ගීතයක් කියලා අපට හඳුනා ගන්නට අවස්ථාවක් නෑ මං හිතන්නේ. කුරුල්ලන් කිහිප දෙනෙක් මේ හිටපු හින්දා.
ඔව්, මේ දැන් මේ අපිට අහන්න ලැබුණු සියලුම කොටස් කුරුළු ගීත කාණ්ඩයට අපිට ඇතුළත් කරන්න පුළුවන්. ඔව්, මොකද කුරුළු දැන් සාමාන්‍යයෙන් කුරුළු හඬ අපේ අධ්‍යයනය සඳහා කුරුල්ලන් පාවිච්චි කරන විදිහ බැලුවහම අපිට දල වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කුරුළු හඬ, කුරුළු නාද සහ කුරුළු ගීත වශයෙන්. මම අර ගීතයක කාර්ය මුලින් සඳහන් කළා. කුරුළු නාදයක් කියලා අපි කියන්නේ කෙටි හඬවල්. මේ කෙටි හඬවල් භාවිත කරන්නේ විශේෂයෙන්ම ජෝඩුවක් අතර හෝ රංචුවක් අතර සම්බන්ධතාවය පවත්වා ගන්න, නැත්නම් පැටවුන්ට කැඳවීමට, නැත්නම් පැටවුන්ගේ ආහාර අවශ්‍යතාවය දෙමව්පියන්ට හංගවන්නට, නැත්නම් අනතුරු හංගවන්න වගේ වැනි කාර්යයන් සඳහා යොදා ගන්න කෙටි හඬවල් අපි කුරුළු නාද කියලා ගන්න. දැන් මෙතනදී අපි දිගටම අහන්න ලැබුණේ කුරුළු ඒ කුරුළු වර්ගවල ගීත කොටස් තමයි.
අලුත් අවුරුද්ද ළඟ නැහැ, උනාට කොහොම හඬනවා.
ඔව්, බොහොම සුබුරුදු නාදයක් විශේෂයෙන්ම අපි මේ මාර්තු අප්‍රේල් මේ වගේ කාලවලදී මේ කොහාගේ අපිට අහන්න ලැබෙන දැන් මේ කොහාගේ ගීතය. දැන් මේ කොහාගේ ගීතය ගායනා කරන මම අර මුලින් සඳහන් කළ කාරණා තුනක්. නමුත් කොහා අපි දන්නවා කූඩු හදන්නේ නැහැ කියලා. කපුටගේ කූඩුවේ පිටර දාන්නේ කෙවිලිය. මේ ගීතය ඔහු ගායනා කරන්නේ කපුට කූඩුවක් ලැබුණහම කෙවිලියකට ආරාධනා කරන්නේ මෙන්න මේ ගීතයෙන්. මම දැන් ඉන්නේ කපුටු කූඩුවක් තියෙන ස්ථානයක, නැත්නම් ඒ අසල ප්‍රදේශයක. කෙවිලියකට ආරාධනා කරන තමයි මේ ගීතය ගායනා කරන්නේ. එතකොට දැන් මේ කුරුළු ලෝකයේ දිහා බැලුවහම මේ ගීතවත් කුරුළු කියන කොටස අපි විද්‍යාත්මක සැලකුවහම වෙන් කරගන්නවා මේ ගීතේ දක්ෂ ගායකයින්, හොඳ කුරුළු ගායකයින්. දැන් මේ අයගේ වෙන් කරන්න පුළුවන් සරල ගීත සහ සංකීර්ණ ගීත විදිහට. දැන් මේ කොහාගේ ගීතේ අපි ගන්න පුළුවන් සරල ගීතය, මොකද ස්වර ටිකයි තියෙන්නේ. නමුත් ගීතේ ගායනයේ දක්ෂ කුරුල්ලන්ට පුළුවන් ස්වර ඉතාම වේගෙන් හසුරවන්න සහ ස්වර ඉක්මනින් වෙනස් කරන්න හැකියාව තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් එහෙම ගෙවත් තියෙන පොල්කිච්චගේ ගීත කාණ්ඩයකට සම්බන්ධ වෙමු. දැන් මේ ගීතයට සම්බන්ධව තේරෙනවා මේ ස්වර ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. ඒ වගේම සමහර වෙන ස්වරයෙන් ස්වරයට වෙනස් වෙන ස්ථාන ඉතාමත්ම කෙටි වේගවත් වේගෙන් ස්වර වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එවැනි ගීත ගායනයේ දක්ෂ කුරුළු කීප දෙනෙක්ම ලංකාවේ ඉන්නවා. පොල්කිච්චා, වල් පොල්කිච්චා, පුල්ලි වල් අවිච්චා, ඒ වගේම කළු කුරුල්ලා සහ කොණ්ඩගමුරිට කියන අය. දැන් මේ අය මේ ගීත හරි සංකීර්ණයි ස්වර රටාව දිහා බැලුවාම. නමුත් අර කොහගේ ගීතය ගත්තොත් ස්වර බොහොම සෙමින් වෙනස් වෙන්නේ, ස්වර කීපයයි තියෙන්නේ. එනිසා ඒවා අපි සරල ගීත විදිහට හඳුන්වන්න පුළුවන්.
කම්පාවෙන් සැදුණු සුභා දහමට පෙරලා ප්‍රේම කිරීමට ඔබට ඉඟි කරන ඇසුර පාරිසරික ලෙන්ගතුකම සුභාසිරි ඇසුර. අසිරිමත් සුභා දහමේ ජීවි අජීවි පාරිසරික උරුමයන් ගැන ඔබට කියන්නට ඇතිදී අපට ලියා එවන්න. සුභාසිරි ඇසුර, ඇසුර FM, තැපැල් පෙට්ටිය 1017, කොළඹ. සුභාසිරි ඇසුර, සෑම දිනකම උදා ඇසුරෙන්.
වෙලාව උදේ 9 විනාඩි 10 දීපල් වරකගුඩු මහත්මයා මේ අපි අහන්නේ කඳුකරේ කුරුළු නාදද කොහොමද?
ඔව් මේ කඳුකරේ වනාන්තරයක කුරුළු නාද මෙහිදී වර්ග ගණනාවක ගීත සහ නාදත් අපිට අහන්න ලැබෙනවා. විශේෂයෙන්ම මේ ගීත ගායනයේ දක්ෂ කළු කුරුල්ලගේ ගීතත් ඊළඟට දයකට ජෙමලිච්චා ඊළඟට අඳුරු නිල් මැසිමාරා ලංකාවේ ආවිනික කුරුල්ලෝ ඒ වගේම කඳුමල් කුරුල්ල වගේගේ ගීත තමයි ගීත සහ නාද අපිට අහන්න ලැබෙන්නේ.
පරිසර නීතිඥ ජගත්ගුණවර්ධන මහත්මයාට අපේ අමතකම සබා ගන්නවා. ආයිබෝන් නීතිඥතුමනි.
ආයිබෝන්.
ඔබ බොහොම සතුටුනා මේ වැඩසටහන මේ ආකාරයෙන් ඉදිරිපත් වෙනවා කියලා දැනගත්තට පස්සේ. මොකද පරිසරයට ආදරය කරන සහ පරිසරය ආරක්ෂා කරන්නට ඔබගේ වෘත්තිය කැපකළ කෙනෙක් නිසාම නේද?
එහෙමයි.
දැන් මේ විදිහට අපි පරිසරයෙන් ලබා ගන්නා දේවල් පිළිබඳව කොහොමද නීතිමය ආවරණය දැන් දීපල්වර කගුඩ මහත්මයා කැසට් පටයක් නිෂ්පාදනය කරලා තිනවා ස්වභාවික කුරුළු නාද කුරුළු ගීත එකතු කරමින් මේ දේවල් වලට කොහොමද සාමාන්‍ය ලංකාව තුල පිළිගැනීම නීතිමය වරප්‍රසාද ලැබෙනවද නැත්නම් මේ දේවල් පිළිබඳව කොහොමද අපේ නීති ආවරණය?
දැන් මේ කුරුල්ලන්ගේ නාදය කියන එක සාමාන්‍යයෙන් කුරුල්ලා ස්වභාවිකව තමන්ගේ කටයුතු වලදී කරන ශබ්දයක්. නමුත් ඒක යම්කිසි කෘතියකට ලබා ගත්තාම ඒක යම්කිසි විදියකට සංස්කරණය කරලා වෙනස් කරලා ඒ නාදයේ යම් යම් කොටස් තමයි කෘතියට අරගන්නේ. එතකොට ඒක යම්කිසි තමන්ගේ දායකත්වයක් ඒ කෘතිය තුළ තියෙනවා. එතකොට මේක ලංකාවේ තියෙන බුද්ධිමය දේපළ පනත, ඒ කියන්නේ 2003 අංක 36 කියන පනතේ 6 වෙනි වගන්තියේදී ආරක්ෂිත කෘතියක් ලෙස අපිට ආරක්ෂා කරන්න පුළුවන්. මොකද ඒ 6 වෙනි වගන්තියේ පළවෙනි උපවගන්තියේදී ශ්‍රව්‍ය සහ දෘශ්‍ය කෘතීන් ආරක්ෂිත කෘතීන් බවට පත් වෙනවා. එතකොට මෙතනදීත් මේක ශ්‍රව්‍ය කෘතියක් විදිහට ආරක්ෂා වෙනවා. ඒ නිසා දැන් මේ හඳපටියේ නැත්නම් මේ සංයුක්ත පැටියේ තියෙන යම්කිසි කොටසක් ඒ විදිහට උපුටා අරගෙන දැක්වීමේදී මෙම ආරක්ෂිත කෘතියක කියන තත්ත්වයටපත් වෙනවා. නමුත් වෙන කෙනෙකුට මේ කුරුල්ලාගේ නාදය වෙනම පටිගත කිරීමට කිසිම බාධාවක් නැහැ. නමුත් මෙම පටිගත කිරීමක් සහ වෙනත් පටිගත කිරීමක් නැ මේ වගේ කුරුල්ලගේ ශබ්දය වගේ දේවල් ස්වභාවික පරිසරයෙන් කරගන්නකොට අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද ඔය හැම ශබ්දයක් එක්කම ඒ වටපිටාවේ ඉන්න අනෙක් කුරුල්ලන්ගේ ශබ්ද වගේ දේවලුත් යම් යම් දුරකට පසුබිමෙන් ගැබ් වෙලා තියෙනවා. දැන් මේ වගේ දේවල් මේ ශ්‍රව්‍ය කෘතියෙන් හොරකම් කරගෙන මේක ප්‍රතිගත කරාද එහෙම නැත්නම් තමාගේ වෙනමම කරපු පැනිකත කිරීමක්ද කියලා හඳුනා ගැනීමේදී පොඩි ඇංගලි සලකුණක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේක ආරක්ෂිත කෘතියක් විදිහට අනිවාර්යයෙන්ම ආරක්ෂාව ලැබෙනවා. ඒ නිසා මේක තමාගේ අවසරයකින් තොරව වෙනත් කෙනෙකුට පටිගත කිරීමට හෝ නැත්නම් පාවිච්චි කිරීමට හෝ නිෂ්පාදනය කරලා යම් කිසි කෘතියක කොටසක් වශයෙන් අලෙවි කිරීමට හෝ ඒ කිසි දෙයක් කරන්නට බුද්ධ වෙන දෙපළ පනති හැටියට ඉඩක් නැහැ.
නීතිඥතුමනි, දැන් මේ වනජීවී අධ්‍යයනයේ විනෝදාංශයක් විදිහට නැත්නම් වෘත්තියක් විදිහට කරන අය සොයා ගන්නා දේවල් ඔවුන් ලබා ගන්න අත්දැකීම සහ ප්‍රතිඵලය පොදු සමාජයට පොදු ජනතාව අතරට ගෙන යාමේ කටයුත්ත පිළිබඳව අපි කතා බහ කළොත් එහෙම මේ ආකාරයෙන් යම් යම් නිෂ්පාදන සිදුවීම් පිළිබඳව ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද?
මම හිතනවා දැන් අපි සොයා ගන්න අනාවරණය කර ගැනීම නැත්නම් අපේ මේ පරිශනාවල ප්‍රතිඵල අපි සමාජයට ගොඩක් වෙලාවට ගෙනියන්නේ මුද්‍රිත මාධ්‍ය හරහා. එතකොට මේ මුද්‍රිත මාධ්‍යයෙන් ගෙනියන දේක අන්තර්ගතය කෙනෙකුට භාවිතා කරන්නට මේ ආරක්ෂිත කෘතියක් විදිහට තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. එකම දේ තියෙන එක වාණිජ පරමාර්ථයක් සඳහා භාවිතා කිරීම තමයි තහනම් වෙන්නේ. ඒ වගේම මේක ප්‍රකාශන අයිතියක් නිසා වෙනත් කෙනෙකුට තමා ඒ කියන්නේ ඒ ප්‍රකාශනයේ අයිති කෙනාගේ අවසරයකින් තොරව මේක පිටපත් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒකට අපේ සාමාන්‍ය විද්‍යාත්මක නිබන්ධනයක නැත්නම් අපේ විද්‍යාත්මක පත්‍රිකාවක නැත්නම් අපි ප්‍රසිද්ධ මාධ්‍යයට ලියන ලිපියක හෝ තියෙන කාරණා ඔන්න ඔය කියන සීමාව තුළ තමයි මේවට ආරක්ෂාව ලැබෙන්නේ. එතකොට එතන තියෙනවා සදාචාරාත්මක අයිතිවාසිකම් කියන කොටසක්. ඒ සදාචාරාත්මක අයිතිවාසිකමේ පළවෙනි එක තමයි තව කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් අර සීමාව තුළ ඉඳගෙන. හැබැයි ඒ කර්තෘවරයාට ඒ අදාළ සඳහන් කිරීම කරන්න ඕනේ. කියන්නේ මෙන්න මේ කෘතියේ අහවල් ලිපියෙන් උපුටා ගත්තා කියලා හෝ නැත්නම් අහවල් විද්‍යාත්මක පත්‍රිකාවෙන් උපුටා ගත්තා කියන කාරණාව සඳහන් කරලා පාවිච්චි කිරීමට පුළුවන්කම තියෙනවා සම්පූර්ණයෙන්ම. ඒ නිසා මෙතනදී දෙපැත්තක් සිද්ධ වෙනවා. අර ප්‍රයත්නය දරපු පුද්ගලයාට යම්කිසි පිළිගැනීමක් සහ සඳහන් කිරීමක් සිද්ධ වෙනවා. ඒකම අනික් අයට භාවිතා කිරීමට ඒ ප්‍රතිඵල සමාජයට ඉදක් වීමකුත් සිද්ධ වෙනවා. මේ දෙක අතර සමතුලිතතාවයක් තමයි මේ හුඟක් වෙලාවට ආරක්ෂක කෘතීන් විදිහට ප්‍රකාශන අයිතිය ලබා දීමෙන් සිද්ධ කරන්නට උත්සාහ කරන්නේ.
හොඳයි, බොහොම ස්තුතියි ජගත් ගුණවර්ධන. අපි පරිසර නීතිඥතුමන්ට මේ වෙලාවේ අපි ස්තුතිවන්ත වෙනවා මේ ආකාරයට අදහස් දක්වන්න එකතු වුණාට. මෙහි තවත් විශේෂ පතයක් ආවරණය කරමින් 9 විනාඩි 15 වෙලාව අපි මං හිතන්නේ මේ කඳුකරේ අර බොහොම සරපරාසය වැඩි කුරුල්ලෙක්ගේ හඬක් අහන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අපි අහමු බලන්න. සරකියක විතර මේ හඬ හැසිරෙනවද?
ඇත්තටම දැන් හැමකම් මේක අහනකොට අපිට හරියටම නිවැරදි ස්වර ගාන කියන මාතෘකාව එච්චරට සංකීර්ණයි. ඒ වගේම ස්වර ඉක්මනින් වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. දැන් මේ වගේ වෙයි සාමාන්‍යයෙන් අධ්‍යයනයේදී අපි කරන්නේ ප්‍රස්ථාරගත කිරීමක එක විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. ස්වයංක්‍රීය ප්‍රස්ථාරගත වෙනවා. ඒ අනුව තමයි විශ්ලේෂණය කරන්නේ. දැන් මෙහිදී අපිට සාමාන්‍යයෙන් අහන් ඉන්නකොට තේරෙනවා ඉතාම ඉක්මනින් ශීඝ්‍රව ස්වර මේ සාමාන්‍යයෙන් අපි අරගත්ත සංඛ්‍යාත්මකව කිලෝහර්ට්ස් 6 7 8 5න් එහා කොටස් මේකේ ඇතුළතලා තියෙනවා. සහ අතර ඉක්මනින් වෙනස් වීමක් දක්න ලැබෙනවා. දැන් මේ ගායනය ඉදිරිපත් කළේ ලංකාවේ කඳුකර ජීවත් වෙන කළු කුරුල්ලා, ඉන්දියානු කළු කුරුල්ලා කියන කුරුළු වර්ගය. දැන් මේ කළු කුරුල්ලා තමයි බ්‍රිතාන්‍යයේ ඉතාමත් ප්‍රසිද්ධ ගීත ගායනයේ බ්‍රිතාන්‍යයේ වගේම යුරෝපය පුරා ගෙවතුල මේ කඳුකුරුල්ලා දකින්න පුළුවන්. ලංකාවේ නම් කඳුකරේ පමණයි ඉන්නේ. දැන් බ්‍රිතාන්‍ය ජාතිකයෙන් එහෙම නැත්නම් යුරෝපීය ජාතියෙන් එහුවොත් ලස්සනටම ගීත ගායනා කරන නිතරම හමන කුරුල්ල මගල කඳුකුරුල්ලා කියලා කියන්නේ. මොකද එයාගේ ගෙවත්තේ ඉඳගෙන මේ ගීත ගායනා කරනවා. ඉතින් මේ බ්‍රිතාන්‍ය නැත්නම් යුරෝපයේ කඳුකුරුල්ලට සාපේක්ෂව අපේ ගෙවතුල ඉන්නේ පොල්කිච්චා. අර මුලින් ඉදපත් වූ ගායන දැන් නමුත් කඳුකුරුල්ලත් හුඟා ගීත ගායනයේ දක්ෂ කුරුල්ල වර්ගය.
9:17 වෙලාව හල්දු මුල්ලේ සිර සුනිල් සෙනවිරත්න මහත්මයා අප සමග සම්බන්ධ වෙලා ඉන්නවා. අයිබෝන් සුනිල් මහත්මයා.
අයිබෝන් සුබෝදයසනක්.
ඔව් අපි විශ්වාස කරන විදිහට මේ අපේ නිෂ්පාදන කණ්ඩායම කියන විදිහට ඔබ මේ කුරුළු ගීතයට සමන් දීලා තියෙනවා කැසට් පැටියට. එහෙමද?
ඔව් ඔව් ඔව්. මම දීපල් මහත්මයාගෙන් මේ කැසට් පැටිය ගෙන්න ගත්තා. හ්ම්. ඒක නේ ඇත්තටම ඒකට සමන් දුන්නා. මේ ඇත්තටම උදේවරුේ සමන් දෙනකොට හරිම සිතට හරි සතුටක් දැනෙනවා ඒකේ. මොකද අලුත් ගවේෂණයක් කරලා තින්නේ තුම නේද?
හ්ම්.
ඉතින් මේ ගෝසාකාරි શબ્ද වලින් පොඩක් අයින් වෙලා උදේ පාන්දරට වගේ ඒ සත්‍ය ඇහෙනකොට හිතට හරි සැනසීමක් දැනෙනවා.
කොහොමද පෞලිය අයගෙන් ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම ඒකට ඉතින් අර ස්වාභාවිකව අපි හනවල් වලට උරු වෙනකොට හිතට හොඳ සැනසීමක් තියෙන හන්දා.
හ්ම්.
ඇත්තටම ඒක හරි අර ගෝසාකාරි පරිසරයෙන් අයින් වුණාම හරි හොඳයි ඒක. හ්ම්.
හොඳයි, බොහොම ස්තුතියි මේ අකරින් අදහස් දක්වන්නට එකතු වුණාට. නිර්මාණයේ රසවින්ද කෙනෙක්ගේ අව්‍යාජ ප්‍රකාශනයක් ඉදිරිපත් වුණේ. අපි දැන් මේ ඇතැම් වෙලාවට අසන්නන්ගේ පාර්ශවෙන් චෝදනාවක් නැගෙනවා. කෝසල ඔබට අයිතියක් නැහැ මේ වැඩසටහන තුළ ගීත ඉදිරිපත් කරන්නට, මේ කුරුළු ගීත අහන්නයි අපි වඩා කැමති කියලා. ඒ හින්දා කුරුළු ගීත වලට වැඩි තැන දෙන්න වෙනවා. කොහොම වුණත් ඔබේ මතකයේ රැඳුණු ගීතය අපට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඉඳගෙන අපි තෙත් කලාපයට ගියා, කඳුකරයට ගියා. මේ වියලි කලාපය, වියලි කලාපේ හඳුනා ගන්න කුරුල්ලන් සහ ඔවුන්ගේ හඬ පිළිබඳව ඔබේ අදහස කොහොමද?
ඔව් අපිට මේ අහන්න ලැබුණේ වියලි කලාපයේ වනාන්තරයක උදේ වරුවේදී අපට අසන්න ලැබෙන හඬ මුසුවක්. වියලි කලාපේත් සෑහෙන කුරුළු වර්ග ප්‍රමාණයක් ඉන්නවා. අපිට ප්‍රියජනක ගීත ඉදිරිපත් කරන උපදවන හැකි කුරුල්ලන්. දැන් මේකෙදී මේ නාද ඛණ්ඩයේදී අපිට විශේෂයෙන් අහන්න ලැබෙනවා ලංකාවේ ඉන්න දක්ෂ ගීත ගායකයෙගේ හඬ, කුරුළු ගීත ගායකයෙගේ හඬ. වල්පොල් කිච්චා. වල්පොල් කිච්චා සාමාන්‍යයෙන් ලෝක පුරාම ප්‍රසිද්ධ කුසලන ලංකාව ඇතුළු අනිත් ආසියානු රටවල තමයි ජීවත් වෙන්නේ. රමයාත් ගීත ගායනයේ හුඟක් අතිදක්ෂ කුරුල්ලෙක් ලෙස සලකන්නේ. වගේම අපි සිංගප්පූරුව වගේ අග්නිගාසන රටවල ගත්තාම මේ ගීත තරංග පවා පැවැත්වෙනවා මේ වල්පොල් කිච්චා උපයෝග කරගෙන.
දැන් අපි ඊළඟට තවත් හඬක් අහන්න බලාපොරොත්තු වෙනවා. මේ හඬයි මේ කවුද කියලා හඳුනා ගනිමු.
මේ වල්පොල් කිච්චාගේ ගීත ඛණ්ඩය දැන් මේ ඉදිරිත් අපිට අහන්න ලැබෙනවා. අර ස්වර පරාසීතාම ශීඝ්‍රයෙන් උනස් වෙනවා. මියුරු හඬවල් සහිත ස්වර ඉදිරිපත් කරනවා. ඒ වගේ සංකීර්ණ ස්වර රටාවකින් යුක්ත ගීත තමයි මේ වල්පොල් කිච්චා ඉදිරිපත් කරන්නේ.
දැන් මේ ආකාරයට මේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ විශේෂ පිහිටීමක් හඳුනා ගන්න පුළුවන් ද කුරුල්ලන්ගේ ගීත ගායනය සඳහා විවහල් වන?
අත වශයෙන්ම පුළුවන් මේ අපි මිනිස්යෙන් ඇතුළු ශීරපායි සතුන් හා කුරුල්ලන් සංසන්දනය කරපුවාම අපි කතා කරන්න කටහඬ පෝදවන ඉන්ද්‍රිය කොටස ඒ විදිහටම නෙමෙයි කුරුල්ලන්ගේ තියෙන්නේ. ඊට සමානව වුණත් දැන් අපේ උගුරේ පිහිටලා තියෙන්නේ මේ ස්වර තන්ත්‍ර සහිත ඉන්ද්‍රිය. නමුත් කුරුල්ලන්ගේ මේක හුඟක් ඊට පහළින් ශ්වාසනාලය ගොඩක් පහළින් පිහිටලා තියෙන මේ ඉන්ද්‍රිය පෙනහළු වලට බෙදෙන නාල දෙක ගාව එයින් උන්ට විශේෂ හැකියාවක් ලැබෙනවා වාතය හර යැවීමෙන්. විශේෂයෙන්ම ස්වර තන්ත්‍ර වෙනුවට මේ පටල පිහිටලා තිනවා. මේ පටල වලට මාංශපේශින් සම්බන්ධ වෙලා තිනවා. දැන් ගීත ගායනයේ දක්ෂ කුරුල්ලන්ගේ මේ මාංශපේශින් ප්‍රමාණය වැඩි. ඒ නිසා ස්වර ඉක්මනින් වෙනස් කිරීමට පටල වෙනස් කරන්න පුළුවන් වුන් පිට කරන වායුව අනුව. ඒ නිසා මේ ගීතයේ දක්ෂ අයට මේ විදිහට ස්වර වේගයෙන් වෙනස් කරමින් ගායනය කරන්න පුළුවන්. තව විශේෂයක් තියෙනවා, සමහර ගීත ගායනයේ දක්ෂ කුරුල්ලන්ගේ මේ ඉන්ද්‍රියෙන් දෙකක් පිහිටනවා. දැන් ශ්වාසනාලය ගිහිල්ලා අතු දෙකකට බෙදෙනවනේ පෙනහළ වලට යන්න. ඒ බෙදෙන අතු දෙක ඉන්ද්‍රිය දෙකක් පිහිටනවා. එතකොට දැන් ගීත ගායනයේ දක්ෂ කුරුල්ලන්ට පුළුවන් එකම අවස්ථාවකදී ස්වර දෙකක් එකවර නිකුත් කරන්න. ඉන්ද්‍රිය දෙකක් පිහිටන නිසා දැන් අපේ ගෙවත්තේ ඉන්න පොල් කිච්චාගේ සමහර ගීත කණ්ඩ අපි බැලුවොත් එක අවස්ථාවකදී ස්වර දෙකකින් යුක්ත හඬවල් නිකුත් කරන
එක විශේෂයි. මේ සතුන් දෙදෙනෙක් කියලා හිතන්නත් පුළුවන් කෙනෙක්ට.
ඔව් පුළුවන්.
සබදාමි සංගීතය ගැන සුමීර කුරුළු ගීතය සම්බන්ධයෙන් අපි අද තොරතුරු ඒකරාශී කරන්නේ සඳහා කුරුළු ගීතයේ කැසට් පටි සහ සංගත තැටි නිර්මාණකරුවා පරිසරවේදී දීපාල් වරකාගොඩ මහත්මයා අපේ මැදිරි රැඳිසිරින්නේ. අපි මීට අමතරව කතා බහ කරනවා විශේෂයෙන්ම වනජීවී අධ්‍යයනය කරන්නන් සොයාගන්නා දේවල් සහ උන්ගේ අත්දැකීම පොදු සමාජයට කොහොමද බෙදා හදා දෙන්නේ කියන කාරණියත්. දැන් අපි මේ ඇහුවේ සමූහයක් කුරුළු සමූහයක් නගන හඬනේ.
ඔව්, වැසි වනාන්තරයෙන් සිංහරාජය වගේ වැසි වනාන්තරයකට පිවිසුනොත් එහෙම මේ වගේ හඬක් අපිට සෑම දෙසින්ම අසන්න ලැබෙනවා. දැන් මේ හඬ තුළ විශේෂ කුරුල්ලෙක් ලංකාවට ආවේනික වූ පුල්ලි වල්ලවිච්චයාගේ හඬ ගීතය මේ නාද ඛණ්ඩය තුළ තිබෙනවා. අපි ඒක වෙනම සවන් දෙමු.
මොකද විශේෂත්වය?
ඔව්, මේ පුල්ලිවල්ලවිච්චයා ලංකාවේ ඉන්න ගීත ගානේ දක්ෂම කුරුල්ලන්ගෙන් කෙනෙක්. දැන් මෙයාගේ දැන් අපිට මේ අහන්න ලැබෙන්නේ එක ගීත ඛණ්ඩයක්, එක රටාවක ගීත ඛණ්ඩයක් පමණ. නමුත් පුල්ලිවල්ලවිච්චයාට පුළුවන් විශාල ගීත ඛණ්ඩ ප්‍රමාණයක් ගායනය දෙන්න. තනි ගීත ඛණ්ඩයක් තෝරගත්තාම ඒක එක්තරා වෙලාවක් තුළ සාමාන්‍ය පැය භාගයක් වෙන්න පුළුවන්, විනාඩි 20ක් වෙන්න පුළුවන්. මේ එකම ගීතය ගායනා කළා එක පාරට වෙනස් කරනවා. ඒ ගීතයට වෙනත් තනි යොදලා ස්වර යොදලා ඒ ගීතය වෙනස් කරනවා. දැන් විශේෂත්වයක් තමයි මෙයා සාමාන්‍යයෙන් සැඟවී ඉන්න. කියන්නේ නිතරම එලි පහලට එන්නේ නැහැ. අර වීලි කලාපේ කොටසද අපි ඉදපත් කරපු වල්ලවිච්චියත් වල්පොල් කිච්චා ඒ වගේ සාමාන්‍යයෙන් සැඟවිලා ඉන්න කුරුල්ලෙක්. දැන් මේ වල්ලවිච්චියා ප්‍රධාන වශයෙන් බිම තමයි ජීවත් වෙන්නේ. දැන් වැසිමනාන්තරයක තියෙන තෙතමනය, වාතයේ තෙතමනය, ඊළඟට විශාල කොළ වගේ දේවල් නිසා ශබ්දය ගමන් කරන්න අපහසුයි. ඒ නිසා මේවා ජීවත් වෙන කුරුල්ලන්ගේ ස්වරයේ තියුණු බවක් තියෙනවා. මේ ඉහළ සංඛ්‍යාතයකට ගිහිල්ලා තියෙනවා මේවා විනිවිද යන්නට. මොකද උන්ට අවශ්‍යයි ඔවුන් ඉන්න අඩවිය එම වර්ගයේ මනිත් කුරුල්ලන්ට දන්වන්නට.
දැන් දීපල් සමග කතා බහ කරනකොට ඔබට අපට හිතෙනවා මේ අපි පරිසරය ගැන දන්නේ මොනවද බොහොම අඩුයි නේද, අපි බොහොම දුප්පත් නේද කියලා. දැන් මේ බොහෝ දෙනා දන්න කාරණයක් තමයි මේ ලව් බර්ඩ්ස් දගෙන ඇතැම් වෙලාවට පාරම්පරික අපේ ගම්මානවල පෙත්තප්පු ඇති කරා නැත්නම් ගිරාපැටක් ඇති කරා වෙනුවට අද ෆැෂන් එකක් විදිහට නැත්නම් විලාසිතාවක් විදිහට නගරබදව මේ කුරුල්ලන් ඇති කිරීම පිළිබඳව අපිට දැන කියා ගන්නට දැක බලා ගන්නට අවස්ථාව ලැබෙනවා. මේ තත්ත්වය මොකද්ද? මේ ඇත්තටම මේ කුරුල්ල අපට ආවයිනික සතෙක්ද නැත්නම් අපේ පරිසරයට විදේශීය රටකින් පැමිණි කුරුල්ලෙක්ද? මොකද්ද මේ?
ඔව්, මේ ලව් බර්ඩ්ස් කියලා අපි සාමාන්‍ය පොදු ව්‍යවහාරයෙන් මේක හඳුන්වන. හැබැයි ඇත්තටම අපි නියම මේ නම අරගත්තොත් බජිරි ගාස්ලා කියලා මෙයාලාට මෙයාව නම් කරන්නේ. නිජ භූමිය ඔස්ට්‍රේලියාව. 1600-700 ගණන් වලදී වගේ යුරෝපයේ පුරා විනෝදාංශයක් විදිහට කුරුල්ලන් ඇති කිරීම ප්‍රචලිත වුණා. ඒ අනුව තමයි විශේෂයෙන්ම මුලින්ම තෝරාගත්තේ ගිරා වර්ගයේ කුරුල්ලන්. මොකද පහසුවෙන් ආහාර දෙන්න පුළුවන් නිසා. ඒ වගේ තමයි ඔස්ට්‍රේලියාවෙන් මේ බජිරි ගාස්ලව ගෙනල්ලා බෝ කිරීම ආරම්භ කළා යුරෝපයේ, බ්‍රිතාන්‍යයේ. බ්‍රිතාන්‍ය යුගයේ අවසාන කාලයේ ඉඳන් මේකට හඳුන්වලා දෙති ලංකාවට. මේ අය ලංකාව තුළ පරිසරයේ ජීවත් වෙන්න හැකියාවක් නැහැ. දැන් නෝන් පරම්පරා ගණනාවක් තිස්සේ මේ කූඩුවලම බෝ වෙමින් පැවතෙන අය. ඉතින් ලංකාවේ පරිසරේ කොහොමත් ජීවත් වෙන්න බෑ සාමාන්‍යයෙන් හදිස්සියේවත් මුදා හැරියොත්. විශේෂයෙන්ම කපුටන් වෙනත් කුරුළු ගොයින් වගේ කොටලා මරලා දානවා. බජිරි ගාස් කියන නම තමයි නියම නම. නමුත් අර ලබර්ස් කියන නම සාමාන්‍ය ව්‍යවහාරයේ පවතිනවා. මේට අමතරව අද ලංකාවේ ගත්තොත් එහෙම විදේශීය කුරුල්ලන් සොරතල ඇතිකම සඳහා ලොකු ප්‍රවණතාවයක් දක්න තිනවා. නමුත් සාමාන්‍යයෙන් පරිසරයේ ලැබිය අය විදිහට මා දකින්නේ නැහැයි හොඳ බවක් කුරුල්ලන් කූඩු කර තබා ගැනීම. නමුත් මේ අය වනාන්තරයෙන් ගෙන ආපු අය නෙමෙයි. දැන් නම් අවුරුදු ගණනාවක් තිස්සේ පාරම්පරිකව කූඩු තුළම ප්‍රජනනය වෙච්ච අය.
සමහර වෙලාවට මේ කුරුල්ල කූඩු සරසවි වලත් දැක බලා ගන්න තිබෙනවා කියලා සමහරු කියනවා. සමහරලාට මේ පෙම්බතේ පෙම්බතියක් එකතු වෙලා කුඩයක් ඇටට වෙලා ඉන්නකොට සරසවි භාෂාවෙන් කියන්නේ ඔන්න කුරුළු කූඩුවක් ගල් ගහන්න එපා කියලා. කුරුළු පෙම්බතෙක් ගැනත් ගීතයක් තියෙනවා ප්‍රින්ස් සුදීප්කන්ත ගායනා කරන. මම කුරුළු පෙම්බතෙක් අපි හමු ගීතය. නදීනේ සහ කුරුළු සංරක්ෂණයේ පිළිබඳව කතා බහ කරන්නට මේ වෙලාවේ කාර්යබහුල නිසා අපි ඊයේ සවස ඇමතුමක් ලබා ගත්තා පරිසරවේදී පියල් පරාක්‍රම මහන්මාට. ඒ මහතා මෙන්න මේ ආකාරයේ අදහසක් ගොනු කළේ.
මම හිතන්නේ අපි කුරුල්ලෝ ගැන හුඟක් කතා කරනකොට අපිට දැනෙන සහ අපි හුඟක් වෙලාවට කරන දෙයක් තමයි, නැත්නම් අපි හිතන් ඉන්න දෙයක් තමයි, කුරුල්ලා පරිසරයේ තියෙන මේ සුන්දර දෙයක් සමනල ඉන්න වගේ. ඒ නිසා කුරුල්ලන්ගේ දර්ශනය විතරක් නෙමෙයි උන්ගේ නාදයත් සුන්දරයි. ඒ නිසා තමයි අපි හුඟක් වෙලාවට කුරුල්ලෝ දිහා ආකර්ෂණය වෙන්නේ. එහෙම නැත්නම් කුරුල්ලෝ ගැන අධ්‍යයනය කරන්න පෙළඹෙන්නේ. ඒ නිසා හුඟක් වෙලාවට අපි කුරුල්ල පරිසරයේ දකින සුන්දර වස්තුවකට අපි සීමා කරගෙන ඉන්නවා. නමුත් ඇත්තටම ගත්තොත් එහෙම කුරුල්ල ඊට වඩා අපේ පරිසරයේ පැවැත්මට දැවැන්ත විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක මම කියන්නේ දැන් පරිසරයේ තියෙන ජීව ක්‍රියාදාමයට විතරක් නෙමෙයි, මිනිසුන් හැටියට ගත්තොත් අපේ ජීවිතය අපි ගොඩක් දේවල් කුරුල්ලොත් එක්ක සම්බන්ධ කරගෙන ඉන්නවා. දැන් අපි උදාහරණකින් සරලම තැනක ඉපණක් ගත්තොත් අපි උදේ නැගිටින්න අතීතයේදී දැන් අපි උදේ දවසක ආරම්භ වීම අපි සංකේතවත් කරගන්නේ කුකුලෙක්ගේ හැඳිලීමේ. ඒක කුකුල හඳුනන එක අපි හිතනවා ඒක ජයග්‍රාහී දෙයක්, ඊට පස්සේ ඒක වාසනාවක්. ඒ වගේම ආරම්භ වීමට ඒක මේ අපේ ජීවිතයට අපි බද්ධ කරගෙන ඉන්නවා. ඒ වගේම තමයි අපි ඊටත් කලින්, ඒ කියන්නේ එළිවෙන්නත් කලින් කොහරි යනවා නම් අපි සාමාන්‍ය අපේ භාෂාවේ තියෙනවා අපි ඇටි කුකුල බුක් ගන්නත් කලින් තමයි ආවේ කියලා. එතකොට ඒකෙන් තේරෙන්නේ අර කුකුලටත් වඩා කලින් අපි හැරෙනව නම් ඒකෙත් අපි සංකේතයක් සඳහා අපි කුරුල්ල මේ ඇටි කුකුලෙක් හැම නැත්නම් කුරුල්ලන්ව සංකේත හැටියට නැත්නම් ඔවුන්ගේ චර්යාව අපේ ජීවිතය සමග බද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් මම හිතන්නේ එතන ඉඳන් අපි මුළු දවස පුරාම සමහරලාට නැත්නම් දවසේ කාලෙක දැන් උදාහරණයක් ඇදෙට අපිට අපේ සංස්කෘතිය තුළ සිංහල අවුරුද්දේ පැමිණීම අපි සංකේතවත් කියන්නේ කවුල් නාදයක් එක්ක එරබදු මල් පිපෙන එකයි කවුලගේ හඬයි තමයි අපි ඒ දෙවැන්ත ජාතික උත්සව සමයේ සංස්කෘතියේ පදනමක් කියලා තියෙන්නේ. එතකොට කපුටෙක්ගේ හැඳලීම අපි හැමතිස්සෙම හිතනවා ගේ ඉස්සරහා ඉඳන් කපුටෙක් කෑගෙව්වොත් අපිට කවුරු හරි අමුත්තෙක් කියනවායි කියලා. කියන්නේ ඒ විදිහට කුරුල්ලොත් එක්ක තියෙන අපේ මේ ඒ සම්බන්ධතාවය සමාජීය සම්බන්ධතාවය බොහොම ගැඹුරු එකක්. ඒ වගේම තමයි කුරුල්ලෝ අපේ පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතාවය ඒ හා සමානයි. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපේ ගෙවස්සේ අපි ඉන්න කුරුල්ලෝ දිහා බැලුවත් අපිට පේන දෙයක් තමයි කුරුල්ලන් විසින් අතිවිශාල කෘමීන් සංඛ්‍යාවක් පාලනය කිරීම. දැන් කෘෂිකර්මයේදී ගත්තොත් අපේ රටේ අපි අතීතයේදී කෘමිනාශක කෘෂිකර්මය සඳහා පාවිච්චි කළේ නැහැ. ඒ කාලේ අපිට හිඳපු හොඳම කෘමි පාලකයා තමයි කුරුල්ලෝ. මොකද කුරුල්ලන් ඒ අපි දන්නවා සමහරට වල් පැලෑටි නාශක වලටත් කියන්නේ වල් පැලෑටි වලටත් මොකද අපි දන්නවා අර කුඹුරු කපලේ යොරුනහම අපේ කතාවේ තියෙනවා වටුව ඇවිල්ලා ආයේ තියෙන ඒ කුඹුර හැසිරෙනකොට ඒ තියෙන වල් ඇට වර්ග ඒව මේව ගොඩක් උන් ආහාරයට ගන්නවා ඒ වගේ තියෙනවා. ඊට පස්සේ අපි එතනින් එහා පැත්තට ගියාම වී පැලවෙන කාලයට ගොයම් හැදෙන කාලයට ඒ කුඹුරකට එන කුරුල්ලෝ තමයි ඒ කුඹුරේ කෘමි පාලනය සිද්ධ කරන්නේ. ඉතින් ඒ හින්දම තමයි අපේ අර කුරුල්ලන් එලවා දැමීමේ සිරිතකට වඩා අපේ තිබුණ අපි කුරුළු පාලුව කියලා අපේ කුඹුරවල හේන්වල කොටසක් වෙන් කළා. කුරුල්ලෝ අපේ ජන ජීවිතයට කෘෂිකර්ම ජීවිතයට බද්ධ වෙලා හිටියා. ඉතින් මේක දැවැන්ත විදිහේ අපේ ජන ජීවිතයයි කුරුල්ලෝ අතර තිබුණු සම්බන්ධතාවයක්. අනෙක් පැත්තෙන් ඔය මම කලින් කිව්වයි කෘමිනාශකත් එක්ක තියෙන සම්බන්ධතාවය තමයි කුරුල්ලෝ විවිධාකාර කෘමීන්ව ආහාරයට ගන්නවා. විශේෂයෙන් අපේ පරිසරයේ ඉන්න ගොඩාක් කුරුල්ලෝ කෘමීන්ව ආහාරයට ගන්නවා. විශේෂයෙන් සර්වභක්ෂක කුරුල්ලෝ හුඟක් වෙලාවට උන්ගේ පැටවුන්ව ගේ කාලයේදී වැඩිපුර අපි දකිනවා හුඟක් වෙලාවට මේ කෘමීන් අල්ලගෙන ගෙනලා දෙන. සාමාන්‍යයෙන් අපි නිරීක්ෂණය කළොත් එහෙම කුරුළු කූඩුවකට වැඩිමහල් කුරුල්ලන් දෙදෙනා ගෙනලා දෙන ආහාර දිහා බැලුවම ඇත්තටම අපිට පුදුම හිතෙනවා. සමහරවිට අපේ පරිසරයේ මේ අවට මේ තරම් කුරුල්ල කෘමීන් ප්‍රමාණයක් ඉන්නවද කියලා. ඒක එක පැත්තක්. අනෙක් පැත්තෙන් ගත්තහම දීර්ඝව අපිට මේව කරන්න පුළුවන් ශාක භක්ෂක නැත්නම් පළතුරු ආහාරට ගන්නා කුරුල්ලන් අතින් ඒ ශාක ව්‍යාප්ත වීමේ කාර්යය සඳහා ඉටු වෙන කාර්යය. එතකොට ඒක අනෙක් පැත්තෙන් වනාන්තරවල ගත්තොත් එහෙම වනාන්තරවල පැවැත්ම වනාන්තරවල අපි දන්නවා පොළොව මට්ටමේ ඉඳන් ඉහළම ස්තරය දක්වා අපිට කුරුල්ලෝ නැත්නම් වනාන්තරවල මුදුනේම තියෙන ගස් වලටත් එහා පැත්තේ අපිට කුරුල්ලෝ ඉන්නවා. ඒතර සමහර කුරුල්ලෝ කරන කාර්යය තමයි සතුන් ඇත්තටම කසල ශෝධක කාර්යය. අපි උදාහරණයක් ඇදෙර ගත්තොත් අපි දන්නවා පාරක සතෙක් වාහනයකට හැප්පිලා මැරලා හිටියොත් හුඟක් වෙලාවට නගර සභාවක් කියනකන් ඉන්න ඕනේ නැහැ. අපි දන්නවා කපුටු ටික එකහු වෙච්ච ගමන් ඒ සතාගේ මේ කෑලි ටික කාලා ඒ සතාව සම්පූර්ණයෙන්ම ආහාරයට අරගෙන එතන අපද්‍රව්‍ය ඇති නොවන විදිහටම ඉවත් කරනවා. අපි දන්නවා සමහර ගිජුලිහිනියන් ගත්තොත් එහෙම ගිජුලිහිනියන්ගේ ප්‍රධානම කාර්යය තමයි ඒ කාන්තාර සහ යුත්ත ප්‍රදේශවල මිය යන සතුන්ව උන් ආහාරයට ගැනීම නිසා ඒ සතුන්ගෙන් පරිසරයට විහැකි අපිරිසිදු තත්ත්වයන් වගේ දේවල් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒක නිසා ඒ පැත්තෙන් මේ ස්වභාවික පරිසරයේදී කුරුල්ලන්ගේ කාර්ය වෙනවා. දැන් අපි ගත්තොත් බස් එක ගත්තොත් දැන් අපි ගත්තොත් ඒ රාත්‍රි කාලේ හැසිරෙන සත්තු ගත්තොත් රාත්‍රි කාලේ බස් සංගෙන් දැන් අපි උදාහරණයකට එක බස් එක දවසකට එක මීයක් කෑවොත් එක බස් එකකින් දවසකට අවුරුද්දකට මීය 365 දෙනෙක් මර්ධනය වෙනවා. ඒතර බස් කීප දෙනෙක් ගැන සහ ඒ වගේම කුරුල්ලු ගැන සමහර සර්පයෝ ගැන ගත්තොත් එහෙම දැන් මොනරු වගේ සත්තුන්ගෙන් එහෙම සර්පින්ගේ පාලනයක් සිද්ධ වෙනවා යම් යම් ප්‍රදේශවල ඒ උන් ජීවත් වෙන ප්‍රදේශات එක්ක. ඉතින් මේ ඔක්කොමන්ට වඩා කුරුල්ලෝ අපිට මම යන ජීවකාර්යයන් එකම කියන කතන්දරේ තමයි කුරුල්ලෝ කියන්නේ උන්ගේ සුවිශේෂම දේ අපි දකින සමහර මේ දැක්මට වඩා නාදේ. හිතන්න උදේක කුරුල්ලන් දහස් ගාණක් නැත්නම් කුරුල්ලන් සිය ගාණක් හඬ දෙන පරිසරයක ඒ සංගීතයේ නාදය හදන්න අපි උදේ පාන්දර කොච්චර සතුට වෙනවා. නිකම්ම කිව්වොත් එහෙම උදේ පාන්දර කපුටෙක් හඬන්නේ නැති පරිසරයකද ඔබ ජීවත් වෙන්න කැමති උදේ පාන්දර එහෙම නැත්නම් කුරුල්ලන්ගේ විවිධ වූ විවිධ නොයෙකුත් නාද සහිත පරිසරයකද අපි ජීවත් වෙන්න කැමති. මම කියන්නේ මේ දේ ගැන අපි උත්තරයක් දෙනවා නම් අපිටම කුරුල්ලෝ පිළිබඳව අපි කොයිතරම් අපේ ජන ජීවිතයට පරිසරයට කොච්චර අපි සම්බන්ධ වෙලා තියෙනවද නැත්නම් කුරුල්ලෝ නැති වෙච්ච දවසක මේ නිහඬ ලෝකයේ තුල ඇත්තටම අර සියටල් කිව්වා වගේ ගිම්බෙක්ගේ නාදය ඇහෙන් නැති කුරුල්ලෙක්ගේ ගීතක හඬක් ඇහෙන් නැති ලෝකයක ඇත්තරම අපිට හිටියොත් අපි ඇත්තරම පිස්සු හැදෙන විදිහ නැත්තම් එහෙම නැත්තම් දැවැන්ත මානසික බිඳ වැටීම. ඒ හින්දා තමයි මම හිතන්නේ අපි කුරුල්ලෝ ගැන හැදෑරීම වැදගත් වෙන්නේ. මොකද මේ අපේ අතින් අද දැවැන්ත විදිහට කුරුල්ලන්ගේ වඳවීමට හේතු වෙන සිදුවීම් ගණනාවක් සිද්ධ වෙනවා. මේක අපි හිතලා කරන දේවල් තියෙනවා, නොහිතා කරන දේවල් තියෙනවා. ඒ නිසා මේ කුරුල්ලන්ගේ වැදගත්කම හඳුනාගෙන ඔවුන් ආරක්ෂා කිරීමට අපි අපිට උනත් කරන්න පුළුවන් දේවල් පිළිබඳව අපි අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න කුරුල්ලන්ගේ විවිධත්වය ඉහළ තත්ත්වය ගැන සලකා බැලුවාමත් ඒ වගේම ලංකාවට අවුරුද්දේ අවසාන කාලයේ මේ කාලයේ එන අතිවිශාල කුරුළු වර්ග ගැන හැලුවාමත් අපිට කුරුල්ල වෙනුවෙන් ඔවුන්ව රස විඳින්න ඔවුන්ගෙන් විතරක් නෙමෙයි ඔවුන් වෙනුවෙන් අපිට කරන්නත් දේවල් ගොඩක් තියෙනවා.
නවය විනාඩි 54යි. කුරුළු ලෝකය හා බැඳුණු ජන ජීවිතය නැත්තම් ජන විඥානය පිළිබඳව කතා බහ කරන්න ගියොත් එහෙම සැහැණ කාල වේලාවක් ඒ සඳහා වෙන් කරන්න පුළුවන්. නමුත් මං හිතන්නේ පියල් පරාක්‍රම පරිසරවේදී ආනන් මතු කරලා දුන්න අවසන් කාර්යය වඩා වැදගත් දැන් මේ කුරුල්ලන්ගේ ජීවිතය සඳහා මිනිස් ක්‍රියාකාරකම් තර්ජනයක් විය හැකිද නැත්නම් අප මේ ගොඩනගෙන කෘත්‍රිම පරිසරය මේ කුරුල්ලන්ගේ ජීවිතේ මොන වගේ හානිකර තත්ත්වයක් ඇති කරන්නට පුළුවන්ද කියන කාරණේ පිළිබඳව ඉදිරි විනාඩි 6ක කාලය තුල කතා බහ කරොත් හොඳයි මං හිතන්නේ දීපල් වරකගුණ මහන්මියා. ඇත්තම අපේ පරිසර පද්ධති දැන් කුරුල්ලන්ගේ ජීවන රිද්මයට ගැළපෙන විදිහටද තියෙන්නේ නැත්නම් වෙනස් වෙමින් පවතිනවද? කොහොමද ඔබගේ අධ්‍යයනයන් වල වසර ගණනාවක් තුල 80 ගණන් 90 ගණන් වලට වඩා වෙනස් ආකාරي අධ්‍යයනයන්ද 2000 ගණන් වලදී ඔබට සිද්ධ කරන්න වෙලා තියෙන්නේ කොහොමද?
ඔව් ඇත්තටම මේ සුළු කාලය තුළ වුණත් යම් යම් අපිට වෙනස් කිරීම දක්නට පුළුවන්. දැන් ලංකාවේ ඉතාමත් වැදගත් වූ පරිසර පද්ධති දෙකක් අපිට හඳුනාගන්න පුළුවන් ලෝකයේම ගත්තොත් එහෙමයි. වැසි වනාන්තර සහ තෙත්බිම් කියන පරිසර පද්ධති මේ සුළු කාලය තුළ වුණත් අපිට පෙනී යනවා ශීඝ්‍රයෙන් මේ පරිසර පද්ධති අඩුවමින් පවතිනවා. ඉතින් ඒක ඒ ජීවත් වන්නව කුරුල්ලන්ට මෙන්ම වෙනත් ජීවීන්ටත් විශාල තර්ජනයක්. මොකද ඔවුන් කොටුවීම තුළින් තම වර්ගයේ ගහන ඉදිරියට පවත්වා ගැනීම බෙහෙවින්ම පහසු වෙනවා. ඒ විදිහට බලනකොට එක්තරා කාලයක් එළඹෙවි එක්වරම කුරුළු වර්ග සංඛ්‍යාවක් අපින් තුරන් වී යෑම. දැන් විශේෂයෙන්ම ලංකාවේ ආවෙනික කුරුල්ලෝ පිළිබඳ සැලකුවත් අද වෙනකොට අපි ලංකාවේ ආවෙනික කුරුළු වර්ග 33ක් විදිහට සලකනවා අලුත් පර්යේෂණ අනුව. එතකොට මේ ලෝකේටම නැති 33ක් අපිට වර්ග 33ක් ඉන්නවා. දැන් මේ අය හුඟක් සංවේදී පරිසර වෙනස් වීම වලට. මේ අය නැතුනොත් ලංකාවේ නැතුනොත් මිහිතලයෙන්ම මේ අය නැති වී යනවා. ඉතින් ඒ නිසා කනගාටුයි අද දකින තත්ත්වයේ දිහා බලනකොට වැසි වනාන්තර ක්‍රමෙන් ක්ෂය වීම පවතිනවා. ඊට අමතරව වෙනත් පරිසර පද්ධති අරගත්තොත් එහෙම ඒවත් ඒ විදිහටම අඩු වීම පවතිනවා. ඉතින් ඒ නිසා පියල් පරාක්‍රම මහත්මයා සඳහන් කළා වගේම අපි මිනිස්සුන් විදිහට හිතාමතා මේවා විනාශ කිරීමත් වෙනත් කාර්යන වල අතුරුපලයන් විදිහට මේ විනාශ වීමත් සිද්ධ වෙගෙන යනවා. දැන් මෙතන ප්‍රධාන අපි තේරුම් ගත යුතු කාරණයක් තමයි මේ කුරුල්ලන් අපි මෙච්චර අගය කළාට මේ ලස්සන හඬ මෙහෙම පිළිබඳ අපි අධ්‍යයනය කළාට එහෙම නැත්නම් ඉදිරිපත් කළාට කුරුල්ලන් කියන්නේ අපේ පරිසරයේ සමතුලිතතාවය රඳා පවත්වීමට අත්‍යවශ්‍ය කොටසක්. අර පියල් පරාක්‍රම මහත්මයා ඉදිරිපත් කළ අර කෘමීන් විශාල ගණනක් මෙයා විනාශ කරනවා කියලා ලංකාවේ ගතතම කුරුළු වර්ග 115ක් පමණ ඉන්න මේ කෘමීන් භක්ෂකයන්. ඉතින් මේ අය කෘමීන්ගේ ගහන පාලනය කරනවා ඉතාම මැනවින්. ඉතින් මේ අය නැති වෙලා යනවා කියන්නේ කෘමී ගහනය වැඩි වෙනවා. ඒ අතින් භෝගවලට වෙනත් වෙනත් වර්ගවලට ආකාරයට හානි පැමිණෙනවා. ඒක අපිට විජුම බලපාන අපේ මිනිස් ජීවිතයට. ඉතින් කුරුල්ලන් වගේම සෑම සත්ව කොට්ටාශයක්ම ජීවත් වන පරිසරයේ සමතුලිතතාවය රඳා පවත්වන තමයි මේ සුබාධර්මෙන් සැකසීලා තියෙන්නේ. ඉතින් මේ ඉන්න ජීවත් වන පරිසර පද්ධති ආරක්ෂා කිරීම කුරුල්ලන් පමණක් නෙමෙයි, ඒ ජීවත් වන සියලුම සත්ව කොටස් අපි ආරක්ෂා කරනවා. ඉතින් මේ සඳහා අපි දකින විදිහට දැන්ටමත් අපි ප්‍රමාද වෙලා වැඩි අවසුසු පියවර ගන්න පියවර ගැනීම පැවතුනාට ප්‍රමාදය තියෙනවා.
දැන් අපේ ජීවිතවලදී මේ කුරුල්ලන් දැක බලා ගන්න කුරුළු නාදයට සම්බන්ධ වෙන්න කැමතිනේ, ඒක ගැන විවාදයක් නැහැ. දැන් ඇතැම් වෙලාවට නගර බදුවේ ඉන්න කෙනෙක්ට මේ කුරුල්ලන්ගෙන් තොර ජීවිතයක් ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා වෙන්න පුළුවන් නැතම් වෙලාවට පර්චස් 10ක් 15ක් තුල ගියක් දොරක් හදාගෙන ඉන්න කෙනෙක්ට උදේ පාන්දර මේ කාක්කෙක් කඩලන සද්දවත් නැත්තම් කුකුලෙක් කඩලන සද්දවත් මේ කිචිබිචි අහන්න නැහැ. මෙහෙම අවස්ථාවවලදී කෙනෙක්ට හැකියාව තියෙනවද තමන් ජීවත් වෙන නිවස නැත්තම් වටපිටාව කුරුල්ලන් බහුල ප්‍රදේශයක් බවට පත් කර ගැනීමට යම් යම් උපක්‍රම යොදන්න පුළුවන්ද? දැන් අපි පුංචි දරුවන් අඩන් නැතුව තබා ගන්නට අර පුංචි කුරුල්ලන්ගේ සද්දේන සෙල්ලම් බඩුවක් තොටිල්ල ඉහ ඉදරින් එල්ලනවා වගේ අපිට හැකියාවක් නැද්ද අපේ නිවසට මේ සනසිරිදායක පරිසරයක් ගෙන එන්න කුරුල්ලන් ගහණේ බහුල කරගන්නට උපක්‍රමයක් නැද්ද?
පුළුවන් අත වශයෙන්ම දැන් ලංකාව තාම ගත්තොත් එහෙම මේ කොතරම් පරිසබද්දේ ශේවලා ගියත් තාමත් කුරුල්ලන්ගෙන් බහුලයි. ඒ කියන්නේ සෑම ප්‍රදේශයකම නැති තැනක් නැහැ කොළඹ මද්දස්තේ වුණත් කුරුළු වර්ග ඉන්නවා. ඉතින් කොන්ක්‍රීට් වනාන්තරයක වුණත් අපිට පුළුවන් යම් යම් මල් පැලෑටි, කුමින් අද්දන මල් පැලෑටි, එහෙම නැත්නම් වෙනත් කුඩා ශාක වර්ග රෝපණය කිරීම තුළින් සහ කුරුල්ලන්ට එක්තරා විදිහකට ආහාර ටිකක් සැපයීමෙන් කුරුල්ලන් ගෙනවා ගැනීමට හැකියාව තියෙනවා. අනිත් එක හුඟක් කලාවට තියෙන්නේ අද තියෙන කාර්යබහුල තත්ත්වය නිසා අපි සමන් දෙන්න උත්සාහ කරන්නේ ජනේලෙන් පිටත ඇහෙන කුරුළු නාද, ඒ වගේම වාහන ഘോഷාකාරය තුළින් විශේෂයෙන්ම පොල් කිච්චන් වගේ ගීත ගායනයේ දක්ෂ කුරුල්ලෝ කොළඹ මැදස්තේ පවා ජීවත් වෙනවා ඕන තරම් ඉන්නවා. නමුත් අපිට වෙලා තියෙන්නේ මේ කාර්යබහුලත්වය නිසා උදෑසන නැගිටලා ඒ වෙනුවෙන් කැප කරන්නේ නැහැ විනාඩි දෙක තුනක් අහන්න මොනවද එළියේ තියෙන්නේ කියලා. ඇත්තටම ජනේලෙන් ඒ ශෛලියට දාලා ඇහුවොත් අහන්න ලැබෙවි උදේ පාන්දරම සෑහෙන කුරුළු ප්‍රමාණයක අහනවත්. ඉතින් අර විදිහට උන් සුබදායි පරිසර පද්ධති කුඩා පරිසර පද්ධතියක්වත් වත්තේ නිර්මාණය කරන්න පුළුවන් නම් ගස් කොළන් සහිත මල් පැලෑටි කුඩා ගෙඩි සහිත ගස් පැල ගස් වගේ දේවල් ක්‍රමයෙන් කුරුල්ලන් නිවසට තමන්ගේ ගෙවත්තට ගෙනවා ගැනීමට හැකියාව තියෙනවා.
ඊට අමතරව මේ කැසට් පටිය අහන්නට කැමති ඉන්න කෙනෙක්ට කුරුළු ගීතයේ කැසට් පටිය කොහොමද හොයාගන්න ලැබෙන්නේ ඔබ නිර්මාණය කරපු?
මේක දැනට අලෙවි සඳහා තියෙන සීමිත සංඛ්‍යාවක් පමණයි. කොළඹත් නුගේගොඩ ස්ථාන දෙකක් තියෙනවා, නුවර ස්ථානයක් තියෙනවා. අනිත් ඒවා හුඟක් මම මේක පුවත්පත්වල ගියාට පස්සේ හුඟක් දෙනෙක් මුදල් ඇනුම් මෙවලා තැපෑලෙන් ගෙනා ගත්තා. ඉතින් එහෙම කැමති කෙනෙකුට කොළු පිටියේ ලිබ්‍රි බ්ලාස් එකේ කේවීජි සිල්වා පොත්වලින් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් නුගේගොඩ නවල්ටි ඉලෙක්ට්‍රිකල් ෂොප් එකේ දැන් තියලා තිනවා.
එහෙම නැත්නම් මේක මහා පරිමාණ ව්‍යාපාරයක් නොවේ. ඒ නිසාම මේ සංරක්ෂණ කටයුත්තක් ඒත් එක්කම රසවින්දනයේ උදෙසා පූජාවක්. ඒ නිසාම අපි මේ කරුණු කාරණා කියන්නට මැදිවන්නේ නැහැ. ඔබගේ දුරකථන අංකයත් සඳහන් කරමු.
ඔව්. කොළඹින් පිටනම් 0.11 2.8 1.7 3.7 0.
හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මේ කුරුල්ලන් වෙනුවෙන් ජීවිතේ මතක හිටින කාලේ වැඩි කාලයක් යොමු කරපු නිසා මේ කැදල්ල එහෙම ප්‍රශ්නෙත් විලා නැහැ. මම හිතන්නේ කැදල්ලට යන්නට ඔබට වමනා. ඒ නිසා අපි 10 විනාඩියකටත් වැඩසටහන නිමා කරනවා. සහයෝගී ලබා දුන්න හැම දිනටම විශේෂයෙන්ම ඔබගේ නිවසට ඇමතුම් ලබා දෙන අවස්ථාවෙත් ඔබ නිවසේ හිටියේ නැහැ. මේ සම්බන්ධීකරණය කරන්න මම හිතන්නේ වෙහෙසුනේ කවුද?
ඔව්, මගේ ආදරණීය භාර්යාව දමයන්ති.
එයත් සිහිපත් කරනවා. ඒත් එක්කම අද නිෂ්පාදන සහයෝගී ලබා දුන්නු අයමින අධිකාර රොඩ්‍රිගෝ, ඒත් එක්කම චමින්ද වාරියා පිරුම ඔබට බොහොම ස්තුතියි. අපි තරමක් විචිත්‍ර වූ කලාලයක හිඳ කතා බහ කළේ මම කෝසල ප්‍රියංග පතිරණ. අපි සමුගනිමු ලබන ශනිදාවේ හමු වීමේ බලාපොරොත්තු ඇතිව.
මල් සූටි කෝ සින්දු කියා පං